ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාවක් සඳහායි පිට ගහන්නේ. ඉතින් ධර්ම දේශනාවට කලින් ශීලික සමාදන් වෙලා නැති පිටිච ආජීවට්ටමක සීලේ සමාදන් වීම සඳහා নমස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි අතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි අතියම්පි ධම්මං සරණං ගච්ඡාමි අතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින්වා ජීවං අට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා පමාදේන සම්පාදේ තබ්බං නමෝ තස්සේ භගවතු වරහතෝ ධම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමා චානන්ද අනිච්ඡසඤ්ඤා ඉදානන්ද භික්ඛූ ඡබ්බ සංකාරේසු අට්ඨියති හරායති ජගුච්ඡති අයං උච්චතානන්ද ඡබ්බ සංකාරේසු අනිච්ඡසඤ්ඤාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ඉදිරියෙන් තියාගත්තේ සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්නට ඉච්ඡ ශ්‍රීමුක පාඨයක්. ඒ ශ්‍රීමුක පාඨ කොටස අනුව කොටසට අපි කියන්නේ සූත්‍ර පිටකය කියලයි. ඒ සූත්‍ර පිටකයේ විශේෂයෙන්ම අංගුත්තර නිකායේ දශක නිපාතේ සඳහන් වෙච්ච සූත්‍රයකින් මම මේ කොටස උටා ගත්තේ. ඒ සූත්‍රයේට නම් දෙකක් තියෙනවා. එකක් දස සංඥා සූත්‍රය කියලත් නම් කරලා තියෙනවා. තවත් තැනක ගිරිමානන්ද සූත්‍රය කියලත් නම් කරලා තියෙනවා. ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන්නේ මේ ගිරිමානන්ද සූත්‍රය කියන එකයි. නමුත් ඒ පොත පෙරලා බලලා ඒ පොතේ ඒ නම නැති වුණාට පසුතැවෙන්න එපා. බලන්න දස සංඥා සූත්‍රය කියන මාතෘකාව යටතේ එතකොටත් ඒ සූත්‍රයමයි නම් කරලා තියෙන්නේ. ඉතින් මේක අපි මේ නිවසේ පවත්වන ධර්ම දේශනාවට මූලික තේමාව වශයෙන් තියාගෙන අපි බණ කීපයක්ම නැත්නම් දේශනාවලියක්ම පවත්තලා තිනවා. ඒ පවත්තන දවසක් පාසා අපි මේ දස සංඥා වලින් දවසකට එකක් වාගේ ඉදිරිපත් කර ගැනීමයි කරේ. ඉතින් අපි මුල දවසේ ඉඳලාම අද දක්වාම එවැනි සූත්‍රයක් දේශනා කරන්න සරුවච්චන් වහන්සේට හේතු වෙච්ච පදනම නැත්නම් අපි කියන මේ නිදානේ නැත්නම් පසුබිම පොඩ්ඩක් මතක් කර ගන්නවා. අපිට මේකේ තියෙන ප්‍රායෝගික අර්ථය තේරුම් ගන්න. ඉතින් මේකට පසුබිම් වශයෙන් සඳහන් වෙන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් සර්වජන් වහන්සේට ගෙනලා ඉදිරිපත් කරන ප්‍රවෘත්තියක්. ඒ ප්‍රවෘත්තියට අනුව ගිරිමානන්ද කියන ස්වාමීන් වහන්සේ බොහොම වෙහෙසට දුකට දෙඩකට පත්වලා ඉන්නවා. ඉතින් සර්වජන් වහන්සේට ආරාධනා කරනවා ඒ ස්වාමීන් වහන්සේට අනුග්‍රහ පිණිස ඒ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ළඟට වැඩම කරලා ආශිර්වාදයක් කරන්නයි කියලා. ඉතින් එතකොට සර්වජන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට මතක් කරනවා ආනන්ද එහෙමනම් මේ දස සංඥා ඒ ස්වාමීන් වහන්සේට ගිහිල්ලා කියන්න කියනකොට ඒ ස්වාමීන් වහන්සේට ඉලිදී එතනින්ම පහවලා යනවා කියලා සර්වජන් වහන්සේ දස සංඥා එකින් එක විස්තර කරනවා මේ සූත්‍රයේදී. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ සර්වජන් වහන්සේගේ පාමුල මේ සූත්‍රයේ කටපාඩම් කරගෙන අදාරලා ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා ඒ සූත්‍ර දේශනාව කරනකොට ඒ ස්වාමීන් වහන්සේට ඒක රෝගසෝ වීම සඳහා පස්තනයක් වෙනවා. එහෙම නැත්නම් ප්‍රතිකර්මයක් වෙනවා. ඉතින් අපේ සිංහල බෞද්ධයන් අතර මේ වගේ බොහෝ විට සූත්‍ර කීපයක් නම් කරලා තියෙනවා ලෙඩ රෝග අවස්ථාවලදී ප්‍රයෝජන ගන්න සූත්‍ර වශයෙන් ප්‍රධාන වශයෙන්ම තියෙන බොජ්ජංග සූත්‍ර. බොජ්ජංග සූත්‍ර කස්සප බොජ්ජංගේ මොග්ගල්ලාන බොජ්ජංගේ එහෙම නැත්නම් සර්වජන් වහන්සේටම දේශනා කරපු බොජ්ජංග සූත්‍ර ඊට පස්සේ බොජ්ජංග සූත්‍ර 90 සංග්‍රහ වෙච්ච සූත්‍ර නිතරම ලෙඩු දකින්න ගියාම සංඝයා වහන්සේලා ලව්ව පිරිත් වශයෙන් දේශනා කරවලා සූසී අවසල කරනවා. නමුත් ගිරිමානන්ද සූත්‍රයත් ඒ තරමටම ආවේ නැති වුණාට ඒක ඍජු වශයෙන්ම අර බොජ්ජංග සූත්‍ර වගේ අසනීප අවස්ථාවල පාවිච්චි කරලා තියෙනවා. ඉතින් වගේ ඔය කඳ පිරිත බොජ්ජංග පිරිත් අපේ සාමාන්‍ය සිංහල බෞද්ධ අතර ප්‍රසිද්ධයි තුන් සූත්‍රෙත් එක්ක. ඉතින් මේක අපි මේ සූත්‍රය හඳුනා ගැනීම සඳහා කරන පසුබිමක්. ඉතින් ඊට පස්සේ මේක දස සංඥා කිව්වට සංඥා දසයක්ම නෙවෙයි සංඥා නමයකුත්. අවසානයේ තියෙන ආනාපාන සති භාවනා පිළිබඳව සවිස්තර දේශනාවක්. ඉතින් ඒකේ මේ එක එක සංඥාවක් පිළිබඳව මේ සර්වජන් වහන්සේ ඉදිරිපත් කරන මේ ඥාන නැත්නම් මේ සූත්‍රමය ඥාන ඊට පස්සේ ඒක හොඳට හිතට හදාගත්තට පස්සේ වද්දාගත්තට පස්සේ ඇතිවෙන මේ චින්තාමය ඥාන සහ යම් ආකාරයකින් මේ සූත්‍ර මේ සංඥා තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගත්තාම ඇතිවෙන සාන්තිය කියන ආකාර තුනකින් මේක සුවසේස අවසන්. මේ සූත්‍රය ගිහියන් අතර ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ අසුවිරු ඥානයකින් පවා දෙදසුව කරනවා කියන. දන්න කියන කෙනෙක් ලබව සූත්‍රී කියවීමෙන් පවා මේ තමන්ට සාන්තියක් සුවසේවාවක් සැලසෙනවා කියලා. නමුත් ඉතින් අපිට ඒ සාමාන්‍ය විදිහට හිතා ගන්න පුළුවන් ඒක නිකන් අහලා සුව වෙනවා නම් අනිවාර්යයෙන් මේකේ තියෙන ව්‍යංජනාන ව්‍යංජනානුව පදගත අර්ථානුව නිෂය අනුව හොඳට මේක තේරුම් ගත්තොත් සූත්‍රයේ සඳහන් අර්ථ අසුවිරු සද්ද රසයට විතරක් නෙවෙයි අර්ථ රසයටත් ගියොත් මේට වැඩි ප්‍රයෝජනක් වෙයි. ඉතින් එතකොට ඒ අර්ථ රසය හරහා කෙනෙකුට චින්තාමය ඥාන ගොඩනගා ගන්න පුළුවන්. නමුත් නරකකුත් වෙන්න ඉඩ තියෙනවා මේ වගේ සූත්‍රයක් අහලා ලෙඩසෝ වීමක් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා ඒකෙදී අපි ටිකක් ප්‍රවේශමෙන් සලකා බලන්න ඕනේ කොහොමද එහෙම සංඥා පිළිබඳ සූත්‍රයක් අහලා සංඥා පිළිබඳව හිත යොදලා ඒ සංඥා හරියට අවබෝධ කරගැනීම යම් ප්‍රමාණයකට දිරවගත්තොත් යම් ප්‍රමාණයකට හිතට වදගත්තොත් කොහොමද ඒකෙන් සුවසේවාවක් වෙන්නේ. ඊට පස්සේ තව පැත්තකින් මේ ප්‍රශ්නෙම කියන්න පුළුවන් මේ සංඥා පිළිබඳ අවබෝධය කොහොමද භාවනාවට නගන්නේ. එකක් අපි මේ වගේ තැනකට එකතු වෙලා භාවනා කරන්නන් වශයෙන් බලනකොට අපට ලෙඩක් දැනට නැහැ කියලා හිතමුකෝ. එimhe හිතනනම් ඒකත් මෝඩකම තමයි. ඒක කමන්නේ. අපි හිතමු දැනට නැති වුණත් ඒක පිටින් සංඥා හදාගැනීම සහ ඒක ජීවිතයට ලක් කරගත්තාම කොච්චරක් අපට මත්තරේ ඉඳ තියෙන ලෙඩ සනීප වෙනවද? ඒ වගේම ඒකෙම ආනිසංශයක් තමයි භවනාර කොච්චර රුකුල් දෙනවද කියන්නේ. ඉතින් ඇත්තටම අපි මේ ගිරිමානන්ද සූත්‍රයක් වගේ දෙයක් ඉදිරිපත් කරගෙන මේ කරන ධර්මදේශනාවලියෙන් බලාපොරොත්තු වෙන්නේ එක පැත්තකින් කියනවා අපේ භාවනාව ජීවුම් කරගන්න. ඉතින් අර අපට ඒකට අතිරේක ලාභයක් වශයෙන්, අමතර ලාභයක් වශයෙන් කායික මානසික රෝග තත්ත්වයන් අඩුවීම අපේක්ෂා කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා අද ඉදිරිපත් කරගත්ත පාඩේට අපි දවසේ මාතෘකාට හිතේ දුවොත් කතමාචානන්ද සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියලා තමයි පොතේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේක පිළිබඳව පාඨාන්තර දෝෂිකුත් තියෙනවා. පොත්පත්වල සඳහන් වෙලා තියෙන දේවල් සහ ඒක පිළිබඳව අර්ථකථන ලියනකොට දිගටම වෙච්ච වැරද්දක් තියෙනවා. මේ වැරද්ද නිවැරදි කරගන්න එකත් එක පැත්තකින් තියෙනවා. පාඨාන්තර දෝෂ කියලා අපි වට කියනවා. දෙවෙනි එක තමයි ඒ පාඨාන්තර දෝෂ නිවැරදි කරගත්තට පස්සේ අපි දැනට කරගෙන යන යම් භාවනාවක් තියෙනවනම් අන්නේ භාවනාවට මේ ශබ්ද සංඛාරයේසු අනිච්චා සංඥා කොහොමද බලපාන්නේ කියන කතාව. ඒක නිසා පාඨාන්තර දෝෂේට අපි පොඩ්ඩක් හිත යෙදුවොත් ඒක ඇත්තරම පොත්පත් බණ භාවනා කරන කෙනෙකුට පොත්පත් බලලා බණ භාවනා කරන කෙනෙකු නැත්තම් කියලා දෙන මට්ටමක ඉන්න කෙනෙකුට ඒ පාඨාන්තර දෝෂයත් දැහැින වැදගත්කමක් තියෙනවා. ඒ මොකද ගිරිමානන්ද සූත්‍රය ඉස්සලාම් පටන් ගන්නේ කතමා චානන්ද අනිච්ච සංඥා. ඊට පස්සේ අනිච්ච සංඥා, අසුභ සංඥා, අදීනව සංඥා, අනත්ත් සංඥා ආදී වශයෙන් යනවා. දැන් මෙතෙන්ට එනකොට ආයතරයක් කියනවා කතමා චානන්ද සබ්බ සංඛාරයේසු අනිච්ච සංඥා කියලා. ඉතින් අර සිංහල පොතේ අනිච්ච සංඥාව සහ සබ්බ සංඛාරයේසු අනිච්ච සංඥා කියන අනිච්ච පදය එක විදිහටමයි අකුරු පෙන්ලා දීලා තියෙන්නේ සාමාන්‍ය චායන දෙකක් එකට බැඳලා. නමුත් ඒකට බුදුහාම සම්පුංච අර්ථකථනයක් දෙනවනේ. අනිච්ච සංඥාවට අපි ඉස්සරම් දාස ගත්ත බණේ සලකා ගත්තොත් මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ දේවල් වල ඒ උපාදානස්කන්ධ පහේ නිත්‍ය නොවන ගතිය විපරිණාමය උත්වා භවතා මේ තිබිල මේ නැති වෙන ගති ආදි වශයෙන් අනිත්‍යතාවය අපි පෙන්වන්නේ නිච්ච පදේ විරුද්ධාර්ථ පදයට විදිහට අනිච්ච කියන එක නිච්ච කියන පදේ අපි වර්ණගන්නේ අකුරෙන් ලියන්නේ නයන්නට ඉස්පිල්ල දාලා ඡායනු දෙකක් එකට බඳා නිච්ච. එතකොට ඒකේ අයන්නේ ඉස්සරහට දාපේකින් නැස්චාර්ථ පදය අනිච්ච. එතකොට ඉස්සල්ලාම් පෙන්වන්නේ අනිත්‍ය කියලා අපි දකින්න පාලින් අනිච්ච කියලා පදයෙන් දක්වන පදේ ඒක බුදුහාමුදුරුව අපට අර්ථකථනය දෙන්නේ රූපේ අනිත්‍යතාවය, වේදනාවේ අනිත්‍යතාවය, සංස්කාර විඥාන ආදී ධර්මවල තියෙන අනිත්‍යතාවය. කියන්නේ මේ තිබිලා මේ පෙරලෙනවා. රූපාන්තරණය වෙනවා. විපරිණාමයටපත් වෙනවා. උත්වා භවතය තුන තු යනවා. මේක අනිත්‍යතාවය. දැන් මෙතන ආයශරයක් අනව සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියලා ඒකේ බුරුම පොතේ එහෙම නැත්නම් අර්ථකථන වල තියෙන්නේ ඡායන බැදි මහ ප්‍රාණ ඡායන. අනිච්ච නැත්නම් අනිච්චා කියලා සතේ. එතකොට තියෙන්නේ ඉච්ඡා කියන පදේ අනිත් පැත්ත. න ඉච්ඡති අනිච්ඡති. ඉච්ඡති වෙන්නේ න නිච්ඡති අනිච්ඡති කියන එක. ඒ නිසා ඉච්ච නිච්ඡ කියන පාළි අත්‍යන්ත පද දෙක ගත්තොත් ඉච්ඡාව කියලා කියන්නේ කැමැත්ත. අපි යමකට ઈચ્છා බංගත්වයේ සිද්ධ වෙනවා කියලා කියන්නේ අපේ කැමැත්ත ඉෂ්ට නොවී ගියා. එතකොට ઈચ્છා කියන පදේ ලියන්නේ යන්න ඡායන බැදි මහ ප්‍රාණ ඡායන. ඉතින් ඒක නැස්චාර්තේ අනිච්ඡා කියලා වෙනවා. දැන් මෙතන මේ සබ්බ සංඛාරේසු අනිච්ඡා සංඥා කියේතුව තැන අනිච්ච සංඥා කියලා පාඨාන්තරේ වැඩිලා තියෙනවා. ඉතින් මේක හොඳට එළි වෙන තැනක් තමයි. ඒකට සර්වච්ඡන් වහන්සේ දෙන අර්ථකථන මේ සම්බ සංකාරයේ අනිච්ච සංඥා කියලා මේ ඊර්වානන්ද සූත්‍රයේ දෙනකොට සර්වඥාන්සීකට උත්තර දෙන්නේ සම්බ සංකාරයේසු අට්ටි යති හරායච චුගුච්චති. සියලු සංස්කාරයන් පිටේ එක දුක්ක්සේ සල්කයි අතහැර දමයි ජුගුප්සා කරයි. එතකොට ඒ කියන්නේ කැමැත්ත අනිපැත්ත. අතහරිනවා ජුගුප්සා කරනවා දුක්ක්සේ සල්කනවා කියන. ඉතින් ඒක මේ අටුවාවේ පවා අර පාඨාන්තර දෝෂයේ සයිචෝ තමයි අර්ථකතන දීලා තියෙන්නේ. පස්සේ අරුමුගේ වෙලාවේදී මම ඒ බුදුම ස්වාමීන් වහන්සේත් කතා කරනකොට ඒ ස්වාමීන් වහන්සේ එක චත්ත සංගායනාවේදී ඒගොල්ලෝ පාඨාන්තර දෝෂ ඇරලා මේකත් මේ අනිච්චා නනිච්චති කිනොටදී න ඉච්ඡති කියන පදය බුදුම රටවල වල ටිකක් ලංකාවට වැඩිය නිවැරදි පැත්තට අර්ථකතන දීලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් අපි අද මේ දේශනාවට මාතෘකාව වශයෙන් ගන්නවා සිංහල පොතේ තියෙන නিত্য නොවේ කියලා අර්ථකතන දෙන්න හදන්නේ කැමැති නොවේ කියන එකයි. නিত্য නොවේ නෙවෙයි න ඉච්ඡති අකමැති වෙයි කියන එක තමයි. ඉතින් අකමැති බව පෙන්වන්නද සාක්ෂියක් වශයෙන් සර්වචනන්සේ පෙන්වන්නේ දුක් වෙයි අතහැර දමයි ජුගුප්සා කරා. ඉතින් ඒකට එක බොහෝ විට පේන්නේ අකමැති වෙන පදේ. ඒ සියලු සංස්කාරයන් කෙරෙහි අකමැති වීම තමයි තියෙන්නේ. එහෙම නැත්නම් අර සම්ප්‍රදාන කුල බැලුව සංස්කාරයන්ගේ තියෙන අනිත්‍ය භාවය ගන්න තියෙන මෙතන තියෙන සීස්කාර සංස්කාරයන් කෙරෙහි කැමැත්ත අතහරින්න කියන පදේ. ඉතින් ඒක භාවනාවට සම්බන්ධ කිරීම ගැන කියනකොට බොහොම සමාන සාක්ෂියක් අපිට ඉදිරිපත් වෙනවා මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ. ඉතින් මම හිතුවා මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ හරහා මේ න ඉච්ඡති කියන පදය එලි කරගත්තොත් මුදුන්පත් කරගත්තොත් ඔප්නං කරගත්තොත් අපිට ඒක පුළුවන් සබ්බ සංකාරේසු අනිච්චා සංඥා කියන එක සංසන්දනාත්මකව තේරුම් ගන්න. ඒකට ඒ සඳහා සර්වචන් වහන්සේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී භාවනාව දියුණු කරගෙන යන අවස්ථා තුනක් අනුව මේ අපේ එදිනදා ජීවිතයේදී අපේ හිතේ ඇති වෙන කෙලෙස් මට්ටම් තුනක් භාවනාවෙන් කැපෙන භාවනාවෙන් අයින් කරන මට්ටම් තුනක් පෙන්වනකොට මේ මැද මට්ටම පෙන්වන්න මේ වචනේ නැවත පාවිච්චි කරනවා. ඒ නිසා භාවනාවට පෙළඹිච්ච ගම ආධුනිකයේ රූපයක් දකිනකොටම ඒ කෙනා ඒ රූපය කෙරෙහි මතකෙට යන්නේ දැක්කයි කියලා හිතෙන්නේ බලන බලන රූපයක් පාසා එක්ක කැමැත්ත එක්ක අකමැත්ත පහළ වුණත් විතරයි. ඒ නිසා බලන බලන රූපයක් අපි දැක්ක කියලා දැනෙන්නේ අපේ මතකෙට යන්නේ ඒක එක්ක ඒක මනාප භාවයෙන් සිත්ගත්තා ඒක නැත්නම් අමනාප භාවයෙන් අපට කැපී පෙනුණා. ඒ නිසා රූපයක් දකින්න දකින්න වාරයක් පාසා යාට මනාප අමනාප දෙක පහළ වෙනවා. ඉතින් මේ මනාප අමනාප දෙකයි කෙලස් කියන්නේ දකින්න රූපේ නෙවෙයි. ඒ නිසා කොයි රූපේ දැක්කත් තමන්ට මනාප පහළ නොවි අමනාප පහළ නොවි හෝ පහළ වුණේ මනාපයක් නැත්නම් පහළ වුණේ අමනාපයක් කියලා දාන්නවන එනවා භාවනාවෙන් පියවරක් ඉස්සරහට ගිය කෙනෙක්. ඒ කිනාට එතකොට ලාභ දෙක තුනක් ලැබෙන එකක් තමයි මේ රූපවල කෙලස් නැහැ. රූප දකින්නවත් එක්කම ඒකට ඇතු වෙන මනාපමනාප දෙක හරහා තමයි කෙලස් එන්නේ. ඒක නිසා අපිට ඒ කෙලස් වැඩි දුර යන්න ඉස්සෙල්ලා දැම්මට මනාපයක් පහළ වුණා දැම්මට අමනාපයක් පහළ වුණා කියලා ඒ වෙලාවෙදී මේක දැකගත්තොත් යාට කෙලස් ඇතිවීම පිළිබඳව පාලනයක් අතට එනවා. එහෙම නැත්නම් අසීමිත කෙලස් ප්‍රමාණයක් නූපන් කෙලස් රාශියක් දිගින් දිගට එන්නේ ඉඳී තියෙනවා. ඒ වන්දිපට යා අවිද්‍යාව කේතනා මේ කෙලස් පහළ වුණේ මේ රූපෙ තිබිලයි කියලා. කියලා යා රූප නොබලන්ඩ රූපෙට දොස් කියන්ඩ රූපෙ වැරදි දකින්න බලනවා. නමුත් සර්වචනසිකේ සම්පූර්ණ අනිත් පැත්ත පෙන්නනවා. මොන රූපේ දැක්කත් අභාවිත මනසක් ඇති කෙනා එක්ක මනාපමනාප දෙක පහළ කරගෙන කෙලස් කන්දකට කෙලස් චිත්ත වීදයකට දොර අර ගන්නවා. නමුත් උනන්දු වෙන ආධුනිකයා මේ රූප නිසා මට මනාපයක් පහළ වුණේය මෙහෙවට අමනාපයක් පහළ වුණේය මේ දෙක දැන ගැනීම නිසා ඒක දිගේ දිගට දිගට හැත්තෙන බැදි කෙලස් පහළ වෙන තියෙන අවස්ථාව පාලනය කිරීමට අවස්ථාව පහළ කරගන්නව වැරදි විදියට දකින්න රූපයට දොස් කියන්නේ නැහැ. මේකට විශාල අපේ ආකල්පෙම වෙනසක්. ඉතින් ඒ නිසා යාට අවස්ථාවක් හම්බ වෙනවා කෙලස් තියෙන රූපෙ නෙවෙයි බලන මගේ හිතේ. ඒ නිසා බලනවත් එක්කම ඒකේ මනාපමනාප පහළ වෙනවනම් අපිට තියෙනවනම් යම් තැනක රූපයක් දකින්නකොට මනාපමනාප මැද තියෙන මනාපමනාප කියන தત્වේ මනාපෙත් නැති අමනාපයත් නැති එතන කෙලෙස් අඩුයි නමුත් ඒ රූපේ බලන්න හිතෙන්නේ නැහැ අපට. ඒව නීරසයි. ඒව බොහොම උදාසීනයි. එච්ච අපි ඒ කෙල ඒ රූප අයින් කරනවා. අපි නිතර බලන්නේ වැඩියම කුප්පන වැඩියම මනාප වෙන වැඩියම අමනාප වෙන රූප. ඒ බලන හැම වෙලාවකම ඒ හැම එකකින්ම මධ්‍යස්ථ රූපයකට වඩා කෙලෙස් උපදිනවා. හිතේ මතක හිටිනවා. ඒකෙන් තමයි දිගින් දිගට කෙලෙසෙන්නේ. ඒක නිසා අපි යෙවෙනි කාම දනවන හෝ ද්වේෂ දනවන එහෙම නැත්නම් කාම ඡන්දේ කාමසුකල්ලිකාන් යෝගේ හෝ අත්තකිලමතාන් යෝගේට බර වෙන රූප මේ අයින් කිරීම. එයින් අයින් වෙලා මදහත් රූප තැනකට පත්වීම අර නරක කෙලෙස් සහිත චිත්ත වීදි අධිකිරීම ගොඩින්ම බේර ගැනීමක් එහෙම නැත්නම් නෝපන්න කුසල් නොයිපද වීම පිණිස කරන ප්‍රයත්නයක් කියලා ඒ කෙනාට අරණ්‍යගත වීමක් රුක්ඛමූලගත වීමක් ශුන්‍යාගාරගත වීමක් ඒකේ තියෙන ශිල්පීය වටිනාකම තේරෙනවා අනික් කෙනාට තේරෙන්නේ අනික් කෙනා බලන්නේ පුළුවන් තරම් කාම දනවන පැති වලට යන්න එහෙම නැත්නම් ද්වේෂයේ පෙන්නන බිහිසුණු දේවල් බලන්න බලලා ඒක හිතනවා ඒක උද්දීපනය කර ගැනීමක් සතුටක් කියලා බෝසත්කමක් කියලා දක්ෂකමක් කියලා පෙරපිනක් කියලා එතින් නගරවල එහෙම නැත්නම් චිත්‍රපටිවල එහෙම නැත්නම් මේ රූප ශබ්ද ගන්ධ සතරදිගේ කුප්පන පිනවන පැතිවලට ඇදෙනවා. නමුත් ශික්ෂාවකට යන කෙනා දන්නවා ඒ ඇතිවෙන්න කෙලෙස් රාශියක් පහළ වෙන්න පුළුවන්. එයා කරන්න පුළුවන් තරම් මදහත් රූප පේන මදහත් ශබ්ද ඇහෙන මදහත් ගන්ධ රස පහස තියෙන තැනකට වෙලා පුළුවන් තරම් අර වගේ අන්තයට ගිය මනාපමනාප දෙඩි ලෙස පහළ කරවන රූප ශබ්ද ගන්ධ රස වලින් අයින් වීමට කටයුතු කිරීම ඒ ඉන්ද්‍රිය භාවනාවේ පළවෙනිම ඉන්ද්‍රිය සංවරය වෙනවා. ඒ කියන්නේ උංගක් කෙලෙස් ඇති වෙන තැන්වලට නොයා ඉතේ වනේ තියෙන මීමා අඳුර වශයෙන් රින්ගන්න ගියොත්නේ වනේ තුවාල වෙන්නේ. ඒ නිසා වනින් අයින් මේ අඳුර වශයෙන් රින්ගන්න නැතුව අයින් වෙනවා වගේ පළවෙනිම මට්ටම තමයි මේ කෙලෙස් තියෙන රූප වල නෙවෙයි මගේ හිතේ. ඒ නිසා මේක යම් ප්‍රමාණයක සතිය වැඩෙනකන් යම් ප්‍රමාණයකට ඉන්ද්‍රිය සංවරයක් ඇති වෙනකන් බරපතල ඔද්දල් වෙන જાති රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් මම හික්මීම හරහා ශික්ෂණය හරහා වෙන්නේ. ඉතින් මේ විදිහට පරිසරය සකස් කර ගැනීමේදී අපි යම් කිසි කෙනෙකුට තව කෙනෙක් කිව්වොත් නෑ ඔය පරිසරයට කෙලස් වැඩිනවා මේ පරිසරයට යන්න කියලා ඒක කවදාකවත් අනිත් ඒ විධානය බාර ගන්න එකට නොතේරෙන්නේ ඉඩ තියෙනවා මේ පසුබිම දන්නේ නැත්තම්. ඒ නිසා තේරෙනවා නම් යම් කිසි කෙනෙකුට තේරෙන්නේ තමන් භාවනාවේදී මේ කෙලස් ඇතිවීමේ අවස්ථාව පිළිබඳ නිසි අවධානයක ඉඳලා ඒකේ තියෙන අනතුර දැකලා මගේ ළඟ මේ ලොකු තද බල කෙලෙසයක් ආවොත් බේරෙන්න ක්‍රමයක් නැති නිසා යම් ප්‍රමාණයකට ඉන්ද්‍රිය ධර්ම වැඩෙනකන් යම් ප්‍රමාණයකට මේ හික්මීම එහෙම නැත්නම් සංවරය වැඩෙනකන් මම බරපතල කෙලෙස් ඇති වෙන රූප ශබ්ද ගන්ධ රස වලින් අයින් වෙන්න කියලා Tamanට හික්මෙන්ද ඕන තැනක ඕනම කෙනෙකුට ඕනම වෙලාවක පුළුවන්. නමුත් තව කෙනෙකුට මෙහෙම කරපන් මෙහෙම කළ යුතුයි කියලා කියන්න ගිය ගමන් එතන විශාල මේ සංනිවේදන ප්‍රශ්න මතුවෙනවා සමාජික ප්‍රශ්න මතුවෙනවා. එතකොට අනවශ්‍ය සදාචාරවාදයක් ඇවිල්ලා මේ බුද්ධ ආගමේ පැංගිරි ගතිය ප්‍රශ්න ඇති කරන ගතිය තියෙනවා. ඉතින් ඒ නිසා මේ සදාචාරවාදයේ ඉක්මවගෙන නැත්නම් සදාචාරවාදයකට ඉඩ නොතබා තමන්ට තමන්ගේ කෙලෙස් නැති කිරීම සඳහා පළවෙනිම පියවර තමයි මේ කෙලෙස් තියෙන රූපවල නෙමෙයි ශබ්දවල නෙමෙයි ගන්ධ නෙමෙයි රස නෙමෙයි පහස නෙමෙයි ඒ දකින්නකොට ඒවා මුලිච්ච වෙනකොට ඒවා ආපాతගත වෙනකොට එතන ජීමයි පහළ වෙන්නේ. අනේ පහළ වෙනව බරපතල වුණොත් ආධුනික යෝගාවචරය යට වෙනවා. ඒ නිසා ආධුනික යෝගාවචරය යම් ප්‍රමාණයකට තමන් ළඟ ආයුධ සන්නද්ධ වෙනකන් සතියෙන් සමාධියෙන් ඉන්දිය සංවරයෙන් යා කරන්නේ නපුරු රූප පේනෙව අයින් කරගෙන යන්නේක එයින් වෙන් වෙන එක. ඊට පස්සේ මේ කෙනා මේකේ අර්ථය දැනගත්තට පස්සේ ටිකින් ටිකට මේ වැඩ කරද්දී දැන් අරණයකට ගත වුණත් ශුන්‍යාගාර ගත වුණත් එහෙම නැතුව ගහක් මුලට ගියත් අර තියෙනවා තාමත් ඉච්ඡතම අන්තවලට නොගියට තාම මනාපමනාප සහ මනාපමනාප අතරමැද තත්ත්වෙ පහළ වෙන බව යට තේරෙනවා. හැබැයි යම් ප්‍රමාණයකට පාලනය කරන්න පුළුවන් උග්‍ර තත්ත්වවලට යන්නේ. ඉතින් මේ දෙවෙනි කෙනාට කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ දෙවෙනි මට්ටමේ දැන් අපි කතා කරන මට්ටමට යනකොට සුතව අරිය ශාවකෝ නැත්තම් සේකෝ කියලා. යා හොඳටම හික්මීමමයි ඉස්තර කරගන්න. අනිකුත් යුතුයකම්වත් එහෙම නැතුව ආර්ථික දේශපාලන ප්‍රශ්න හොයන්න යන්නෙත් නැහැ. හික්මීම මූල තලන් දීලා කටයුතු කරන කෙනාට සීක නැත්තම් අපි කියන ශික්ෂක කියලා කියන්නේ. අන්න එහෙම කෙනා දැනට මතුවෙන මේ මධ්‍යස්ථ ප්‍රමාණය අරමුණුත් එක්ක ගැටෙනකොට ඇතිවෙන ඒ මනාපය අමනාපය සහ මනාපමනාපය දෙක අතරමැදි තත්ත්වවලදී ඒ ඇතිවෙන මනාපය එනකොටම මේ අට්ඨියති හරායති ජගුච්ඡති කියන වචන තුන බුදුරජාණන්සේ පාවිච්චි කරනවා. මට දැන් මනාපයක් පහළ වුණා. මේ මනාපය දුකක්. මේ මනාපය අතහැර යුත්තක්. මට තරම් නොවන දෙයක් කියලා මේ මනාපේ ජුගුප්සා කළා දානවා. මට අමනාපයක් පහළ වෙනවා. මම අමනාපේ පහළ වෙනකොටම යා තේරුම් අර ගන්නවා මේකෙන් අනිවාර්යව දුක් කරදර ඇති කරනවා. නැත්නම් කෙලස් කඳක් ඇති කරනවා. ඒ නිසා මේ අමනාපේ මම මගේ කියාගන්නේ නැහැ. අම කියාගන්නේ නැහැ. මේකට ගෙවා දින්නේ නැහැ. මේක අබිරමණය කරන්නේ නැහැ. මේ ගැන වචන කතා කරන්න යන්නේ නැහැ. පහළ වෙනකොටම අමනාපයේ අට්ඨියති හරායති ජිගුච්ඡති. ඒක දුකක්. ඒක අතහල යුත්තක්. ඒක ලැජ්ජාවට කාරණාවක් කියලා මනාපමනාප දෙක පහන්න ඔය වගේම මනාපමනාප දෙක අතරමැද තත්ත්වයට ආවත් එයා දැනගන්නවා මේ මනාපමනාප දෙක අතරමැද තත්ත්වේ පවා රූපයක් නැගීම නිසා එතන එතන පහළ වෙන දෙයක් ඒක අයින් කරන්න කෙලස් රාග ද්වේෂ ඇති කරන විතරක් නෙවෙයි ඒකත් අනිත්‍ය දෙයක් ඒකත් දුක දනවන දෙයක් ඒකත් අනාත්ම දෙයක් ඒකට තද බලබැඳීමක් ඇති කරගන්නෙත් නැහැ. ඉතින් ඒක නිසා මෙතනදී මට පෙන්වන්න ඕන උනේ රූප සත්ත්ව සහ සම්බන්ධ වෙන හැම වෙලාවකම අපේ නුපුහුණු හිතට සංවර නැති හිතට හැම වෙලාවෙම මනාපමනාව පහළ වෙනවා. අන්න ඒ පහළ වෙන මනාපමනාප එනකොටම ඒක පිළිබඳව ආඩම්බර වෙන්නේ නැතුව පහළ වෙනකොටම දැනගෙන ඒකෙන් දුරස් වීමට කටයුතු කරන එක සෑහෙන දුරට භාවනා කරගෙන යන කෙනෙක්ගේ අතරමැද අවස්ථාවක් නැත්නම් සීක පුද්ගලයාගේ අවස්ථාවක් අට්ඨියති හරායති ජගුච්ඡති. ඒ කියන්නේ න ඉච්ඡති. ඒක පුරුද්දට වෙනවා. Tamange හැදියාව අනුව වෙනවා. නැත්නම් නැහැදිච්ච කම අනුව සිද්ධ වෙනවා. ඒක වළක්වන්න බෑ. නමුත් ඒ ගැන ආඩම්බර නොවී සිටීම ඒක ජුගුප්සා කිරීම ඒක බහැර කිරීම දුකක්සේ සැලකීම තමයි යා කරන නිතරම තමන්ගේ චිත්ත ප්‍රවෘත්ති දිහා බලල විඥාන ස්රෝතේ දිහා බලල මේ මගේ මේ මෙහෙවීම මගේ මේ තල්ලුව මගේ මේ දේවල් වලට වශී වෙන ගතිය මනාපේ නිසා දෙන්නේ අමනාපේ නිසා දෙන්නේ කියලා හැම වෙලාවෙම මතුවෙන මනාපේ අමනාපේ දෙක පිටිබඳව ඔත්තැබීමක් කරලා තමන් කවුද කියලා දැනගෙන එන්නකොටම සිහි කරලා අයින් කරන්න පුළුවන් නම් මේක හරියට දැන් ගිරිමානන්ද ස්වාමීන්ගේ පැත්තෙන් බැලුවොත් දෙයක් ඇති වෙලා තියෙනවා මොකක් හරි. එයා දන්නවා මේ කෑමට මං කැමති. හැබැයි මේ කෑම කවොත් ලෙඩේ වැඩි වෙනවා. එතකොට එයා දන්නවා මේ කෑම වළක්වන්න ඕනේ. මේ කෑම ගත්තොත් හොඳයි. හැබැයි රස නැහැ. ඒ කරන්න දෙයක් නැහැ නම් මේ කෑම ගන්න ඕනේ කියලා එයා දන්නවා පත්තියම. පත්‍යම් කියන්නේ සප්පාය කරුණ. එනත අනුග්‍රහය දන්න. ඉතින් ආ දන්නවා බේතින්ම නෙවෙයි තනිප වෙන්නේ. මම දන්නවනම් මේ ලිදී මට මේ කැම ගත්තොත් නැති අමාරුකම් නැති වෙනවා. මේ කැම ගත්තොත් බේතට සප්පාය වෙනවා තනිප වෙනවා කියලා යා ආහාරය තමයි පරිභෝග කරන ආහාරය පිළිබඳව සප්පාය ක්‍රමයට අනුග්‍රහ කිරීමට කටයුතු කරන අතර ඒක තමයි යා කරන පත්‍යම. ඒ අතරමැද හැම වෙලාවෙම තමන්ගේ මේ ආහාර ඇත්තටම ආහාර විතරක් නෙවෙයි එතන කම්මජ චිත්තජ උතුජ ආහාරජ කියලා හේතු හතරක් තියෙනවා. ඍතු ගුණයක් එනකොටම ආහාරයක් වළඳනකොටම මෙයා බොහොම සංවේදී වෙලා බලනවා මට ඇතිවෙන සංඥාව මොන වගේ දෙයක්ද කියලා. ඉතින් අන්න ඒ දේ අඳුනාගෙන ඒ අඳුනාගත් Tamanට දැනෙන එතන එතන දන ගුණාගුණ ටික වෛද්‍යවරයෙකුට කියනවා නම් වෛද්‍යවරට හරි ලේසි ඒ රෝගය පාලනය කරන්න. රෝගියා එක අඳුනන්නේ නැත්නම් අඳුනගත්තු ගුණාගුණ මේ වෛද්‍යවරයාට කියන්නත් බැරි නම් ඉතින් ඒ වෛද්‍යවරයාට සිද්ධ වෙනවා අර යන්ත්‍රෙ මේ යන්ත්‍රේ දාලා ටෙක්නිෂියන් කෙනෙක් හරහා අල්ලගන්න කෝකද ගැලපෙන්නේ කෝකද නැත්තේ කියලා. ඊට වැඩි බොහොම වෙනසක් තියෙනවා රෝගියාට තමන්ගේ ගුණාගුණ කියන්න පුළුවන්. ඒක ලෞකික උපමාවක්. ඒ වගේම තමයි භාවනා කරනකොට මේ දේවල් කරනකොට මට මේ හිතවිලි පහළ වෙනවයි කියලා මුලින් ඉඳලා මේ හිතවිලි පිළිබඳව පූර්ණ නිගමනකට අනේක නෙමෙයි තියෙන්නේ මට මෙන්න මේ වගේ දේවල් සිද්ධ වෙන බව දැකගෙන අඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා නම් කමඨාන් සුද්ධ කළ දෙන්න හරිම ලේසි. වාර්තා කරන්න පුළුවන් නම් මෙන්න මේ දේ වෙනකොට මෙහෙම වෙනවා මේ දේ වෙනකොට මෙහෙම වෙනවායි කියලා එතන කමඨාන් සුද්ධ කිරීම හරි ලේසි. ඒ නිසා එතනදී ඒ වෙන මනාපය පහළ වීම අමනාපය පහළ වීම අඳුනාගන්නේ නැතුව ඒක කමඨාන සුද්ධ කරනකොට ප්‍රකාශ කිරීමේ වටිනාකම දන්නේ නැතුව කොච්චර භවනා කරත් භවනාවේ ප්‍රගතිය එච්චර ස්ථිරසාර වෙන්නේ නැහැ. ඒක නිසා මේ භවනා මැද මට්ටමේදී නැත්නම් මේ කියන සීක මට්ටමේදී යම් කිසි කෙනෙකුට හඳුනා ගන්න පුළුවන් නම් එයාට කර්මස්ථානාචාර්යවරෙක් නැතුව වුණත් දැනගන්න පුළුවන් මෙන්න මේ තත්ත්වයටදී මනාපය පහළනවා මේ තත්ත්වයේදී අමනාපය පහළ වෙනවා. මනාපමනාප දෙකම අන්තවාදයට යන දෙයක්. මම මැදට ගණ්ඩ නම් මතුවෙනවා ඒක දැනගන්න ඕන. ඒ දැන ගැනීම මේ සංසාර රෝගය සනීප කරන ඉෂ්ඨිත සාර පිළීමක් වෙනවා. වගේම මානසික රෝග කායික රෝග වලටත් ඒ දෙන බෙහෙත් අනුව ඒ පත්‍යයන් අනුව ඒන ඍතුගුණේ අනුව අඳුනා ගන්න පුළුවන් සංඥාව හරහ තමයි තමන්ට ඒ වගේම තමන්ට උපස්ථාන කරන සහ වේදකම් කරන කෙනාට ඒ කෙනාට උදව් කරන්න පුළුවන්. ඉතින් මේක අද යෝගාවචරයන් දිහා බලනකොට උග දෙනෙක් මේ පිළිබඳව දැනුම අඩුයි. මේගොල්ලෝ ඒකට හේතු දෙකක් මට පේනවා. එකක් හිතනවා භාවනා කරපුවාම ඒ භාවනා ක්‍රමයේ පිළිබඳව මෙච්චර විස්තර කරුණු දැනගත්තට මේක හැදෙයි මේක හරියයි කියලා. ඉතින් මට අවසර දෙනෝ නම් මං කියනවා සමතය ගැන වැඩි විශ්වාස කරන කට්ටිය මේක නොදැන හිටියත් භාවනාව හරියයි කියලා විශ්වාස කරනවා. ඒ ගැන නම් මට කනගාටුයි. සමත කොච්චර කරත් මේ දේ දැනගෙන හරියටම එනකොට නියපොත්තෙන් කඩා ගන්න බැරි නම් සමතින් කරලා දෙන්නේ ඒ දර්ශනේ පැහැදිලි කරලා දෙන එක විතරයි. මොකද ඒක දැනගෙන ඉතින් නියපොත්තෙන් කඩන එක බුදුහාමුදුරණ කරන්න බෑ. ගුරු ආමුදුරණ කරන්නත් බෑ. ඒ දේ කරන්නේ නැතුව මම දන් දුන්න නිසා මම සිල් රැක්ක නිසා මට සමති තිබුණ නිසා හරියයි කියලා හිතනවා නම් වැඩේ වෙන්නේ නැහැ. දෙක හිතනවා නම් යම් කෙනෙක් භාවනා කරන නිසා මට ඊට පස්සේ මනාපේ පහළ නොවි පවතිවා අමනාපේ පහළ නොවි පවතිවා කියලා එයාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වුණත් එයා නිවන් දකින්නෙත් නැහැ. මනාපමනාප දෙක පහළ වෙලා එතන එතන පිළියම් හිතීමේ අතේ පුරුද්ද කර පුරුද්ද දැක පුරුද්ද අහ පුරුද්ද හරහමයි කෙලස් කැපෙයි. ඒක නිසා අපි හිතුවොත් එimhe මම මෙච්චර භාවනා කරනවා මම මේ සත්පුරුෂයන් අතර ඉන්නවා මම බණ අහනවා මම මේ කෙලෙස් නැති තැනක ඉන්නවා ඒ නිසා මට කෙලෙස් පහළ නොවේවා කියලා. එදන ආශ්‍රව ක්ෂය කිරීමක් වෙන්නේ නැහැ. එයා සමථයකට වැටලා ටික කාලයක් සෝසේ ඉන්න පුළුවන්. හැබැයි ಗುಣ විශේෂයක් වෙන්නේ නැහැ. ಗುಣ විශේෂයක් වෙන්න නම් මේ තමන්ගේ හිතේ තන්තරගතව තිබිච්ච මේ මනාපමනාප එහෙම නැත්නම් කැමැත්ත අකමැත්ත රුචි අරුචිකං ඒ යම් පාලනයක් කරද්දී මතු වෙන්න දෙන්න ඕනේ. මතු වෙනකොට එතන එතන පාලනය කිරීමෙන් එතන එතන ඉවවා දුරස් කිරීමෙන් එහෙම නැත්නම් ඉවවත් එක්ක මූණට මූණ දීමෙන්මයි තමන්ගේ හැකියාව හරහමයි මේ කෙලස් කැපීම සිද්ධ වෙන්නේ. ඒක නිසා ඒ අපි කෙලස් ඇන කරගෙන යට කරගෙන තැන්පත් කරන කොච්චර කල් හිටියත් අපන්ට අවුරුදු ගණන් ඉන්න පුළුවන් පිටවින්න කෙනෙකුට පේන්න පුළුවන් එයා බොහොම නිස්සද්දව කරදර කරන්නේ නැතු ගැටුමක් නැතු ඉන්නවයි කියලා. ඒ උපේක්ෂා ශක්තිය නිසා ඒ සමාධි ශක්තිය නිසා නමුත් මේ අතින් යට කරගෙන තියාගෙන ඉන්න රබර් බෝලයක් වතුර බාල්දියක යට කරගෙන ඉන්න රබර් බෝලයක් වගේ අල්ලගෙන මෙතන ඉන්නකන් තියෙනවා. අතාරපු ගමන් රබර් බෝලෙ උඩේ. ඉතින් යම් කිසි කෙනෙක් හිතුවොත් එහෙම මේ රබර් බෝලේ උඩවීම හොඳ නැති දෙයක්. එහෙම නොවී නිවන් දකින්න පුළුවන් කියලා උගුරට හොරා බේත් කොන්න බෑ. ඒක නිසා Tamante ඉස්සරහට යනකොට ඒ මනාප පහළවීම අමනාප පහළවීම සිද්ධ නොවෙන එක නෙවෙයි වෙන්නේ වෙනකොටම Taman දැනගන්නවා. මෙන්න මේකෙන් මනාපේ මේකෙන් අමනාපේ මේකෙන් මනාප අමනාප දෙක අතරමැද කියලා. මෙන්න මේ දැනගන්න වාරයේ Taman එතෙන් අවශ්‍ය කරන ක්‍රමවේදයක් ක්‍රමසහවිදි අත්බේත් දාගෙන වැඩ කරන්න තමන්ට තේරෙන්නේ ඒව පිළිබඳව සුවිශේෂී කුසලතාවයක් දිනු වෙනවා. ඒ දිනු වීම හරහාමයි හරියට රත්තරණක මල අරින්න වගේ මල කාඩ මල වැඳිච්ච රත්තරන් ආභරණික මල අරින්න වගේ මේ කෙලෙස් කැපෙන භාවය තමන්ට තේරෙන්න ඕනේ. තේරෙනවා. ආන් එතකොට තමයි Tamanට ඒ බුදුහාමුදුරු පාවිච්චි කරපු ක්‍රමසාවිදි Taman පාවිච්චි කරන බව තේරෙන්නේ. මේක ඒ කෙනාට ලොකු අධිෂ්ඨාන ශක්තියක් ඇති කරලා දෙනවා, ලොකු චිත්ත ශක්තියක් ඇති කරලා දෙනවා. කෙලෙස් නැති ගමනක් නෙවෙයි මෙතන තියෙන්නේ. මතුවෙන දරා ගන්න පුළුවන් කෙලෙස් එතන කප කප, එතන ගෙව ගෙව, එතන ක්ෂය කර කර, එතන වැය කර කර යන ගමනක් මෙතන තියෙන්නේ. ඒ නිසා භාවනා ජීවිතයේදී කෙලෙසිස් මතුවීම සිටි දෙව්දුව ගෙට වැඩියා වාගේ වැඩක්. හරියට කියනවා නම් ඉන්ටෙන්සිව් කෙයා යුනිට් එකේ ඉන්න වෙලාවට රෝග ලක්ෂණ පහළ වීම වෛද්‍යවරටත් ලේසි, ලෙඩටත් ලේසි, සනීප කරන්නත් ලේසි. එනිසා ඉන්ටෙන්සිව් කෙයාට ඉඳද්දී රෝග ලක්ෂණ මතුවනට ප්‍රශ්නයක් නැහැ. ගෙදර කුස්සියේ ඉන්නකොට මතුවනට වඩා. මොකද ඒක උපකරණ කියනවා දොස්තර ඉන්නවා රෝග ලක්ෂණ පේනවා. එනිසා භාවනාවේදී යම් කිසි කෙනෙක් හිතනවා නම් මම භාවනා කරන්නෙක් වශයෙන් මට දුක නොපැමිණේවා, මට වේදන නොපැමිණේවා, මට හිතවිලි නොපැමිණේවා, මට සද්ද නැහැ හේවා කියලා ඒකේන ප්‍රශ්නින් මගාරින්න හදනවා මිසක් නැත්නම් භාවනාව දඩමීම කරගන්න හදනවා මිසක් මේ භාවනා කරනවා බහුලීගත කරනවා කියන කර්මාන්තේ දක්ෂෙක් නෙමෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ක්‍රමය හරිම ප්‍රායෝගික ක්‍රමයක්. ඉස්සරහට එන්නේ කෙලෙස් නොවෙන එක නෙවෙයි සිද්ධ වෙන්නේ. ඒක විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙකුට මේ ජීවිතේ නිවන් දකින්න පස්චිම භවික තත්ත්වයක් තියෙනවා නම් අනිත් කෙනාට වැඩිය කර්ම ශක්තිය වැඩියෙන් බලපාන ගතියක් එයාට තියෙනවා. ඒක බොහොම ලස්සන සර්වචන්සෙ පෙන්ලා තියෙනවා. ඒ නිසා එයා බය වෙන්නේ නැහැ. ඇයි මට මේ කරදරේ ඉන්නේ? ඇයි මට මේ දුක් වෙන්නේ කියලා එයා සන්තෝෂ වෙනවා. මරණ මොහොතට ඉස්සලා මේ දුක්ට කාවනේ. මම වයසට යන ඉස්සලා මට මේ දුක්ටි කාවනේ. මම ලෙඩ වෙන්නේ ඉස්සලා මේ දුක්ටි කාවනේ. දැන් මයි ළඟ ආවුද තියෙනවා. මම ශ්‍රද්ධාව යොදනවා, වීර්යය යොදනවා, සතිය යොදනවා. පුළුවන් පුළුවන් ප්‍රමාණයට සමාධි ප්‍රඥා යොදලා මම එතන මේ සාටනෙම්මයි දිනන්නේ. එහෙම නැත්නම් නිතරම ජයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙන්න මේ අභියෝග ගතියට තමයි යෝගාවචරයා කියන නම කියන්නේ. යෝගයට ආවචරයියා. ඇයි වැඩේට බහැලා ඉන්න කෙනෙක්. එහෙම නැතුව මම මේ තණ්හද්දේ තණ්හාය දාගත්ත ගමන් සතුරු මාදුරට පිට නොයේවා කියලා හිතනවනම් එහෙම දෙකින් නිවන් දකින්න බෑ. ඒක නිසා හැම තැනකදීම මේ විපස්සනාව පිළිබඳව හුවා දක්වන ගුරුවරු ඒ කරදර පැමිණෙනකොට සුවිශේෂී සන්නද්ධ භාවයක් ඇති කරගන්නවා. ඒ සුවිශේෂී සන්නද්ධ භාවයට කියන්නේ ලෑස්තිලා යනවායි කියන උරණයක් වෙන්න පුළුවන් මට කරන්න තියෙන එකට ලෑස්තිලා යන එකයි. ඒ නිසා ලෑස්ති වෙලා යන්නේ නැතුව ඉනකොටයි ලෑස්ති වෙලා යෑමයි අතර වෙනසක් ලොකු වෙනසක් තියෙනවා. අපිට පළවෙනි වතාවට සුනාමිය ඇති වෙනකොට අපි දන්නේ නැහැ. ඒ නිසා 50,000කට වැඩි පිරිසක් මැරෙනවා. ජපානයේ කොහොමඩක්ක සුනාමි තියෙනවා. ඒ නිසා ඒ ජපානයේ පුරුදු කරන පොඩි කාලේ ඉඳලා සුනාමි ඇති කළා. වැල් ඒ කට්ටිය මෝද හදලා තිනවා. සුනාමි ඇති කරලා ඉඳපු ගමන් ඔය ෆයර් ඩ්‍රිල් එකක් කරලා පෙන්වනවා. ඒ නිසා සුනාමියාවට ඒ රටවල මිනිස්සු මැරෙන්නේ නැහැ. මිනිස්සු සීනු ක්‍රමයක් තියෙනවා. අනතුරුවන්ගේ වියුම් ක්‍රමයක්. වහාම රට ඇතුළට දුවනවා. අපි මිනිස්සු මෝදට පැන්නා මෝද කොට ආවයි කියලා ඉඩම් බෙදන්නේ. වැඩියෙන් ඉඩම් නැති වුණා. අපි ඉඩම් අක්කරක් කල්ලා ගත්තොත් ලේසි මේ වෙලාවේ කියලා හෝටල් එකක් ගහ ගන්න පුළුවන් කියලා කට්ටිය බලා එනකොට දෙවෙනි රැල්ල ආව අරගෙනම ගියා. හෝටලෙත් ගියා, අයිතිකාරයත් ගියා. ඒ නොදැනුවත් සුනාමියට මුණ ජීවත් දැනගෙන හිටියානම් ওই 50,000න් සෑහෙන ගාණක් නතර කරන්න තිබ්බා. මෙන්න මේ දැනුවත් වීම තමයි අවදි භාවයේදී දෙන ප්‍රධානම දෙයක්. ඉදිරියට හිතට එන දේ වසංගණ්ඩ හදනවා හෝ මේක වෙන කාකටී හේතු කරන්න හදනවා හෝ වෙනුවට මේ රූපයක් දැක්ක දකින්නකොට මනාපේ පහළ වුණා අමනාපේ පහළ වුණා ඒක පිළිබඳව මේ ඇතිවිච්ච මනාපේ යමනාපේ දිගේ තවදුරටත් කතා ගොතන්න දෙන්නේ නැතුව තවදුරටත් හැත්බැඳෙන්න දෙන්නේ නැතුව එතනම දැකගැනීමේ ශක්තිය තමයි සීකපුද්ගලෙකුට තියෙන්නේ. ඒක පුරුදු කරාට පස්සේ අපි තවදුරටත් චුට්ටක් ඉස්සරහට ගියොත් ඒ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී රහතන් වහන්සේට තියෙන්නේ ඊට වැඩිය විකූර්වණයක් නැත්නම් ආශ්චර්ය ධර්මයක්. රහතන් වහන්සේට රූපයක් දැකලා මනාපේ පහළ වෙනවා. අපි කියන පුරුෂයෙකුට ස්ත්‍රියාවක් දැකලා මනාපේ පහළ වුණා. නැත්නම් ස්ත්‍රියාට පුරුෂයෙක් දැකලා මනාපේ පහළ නම් ඒක නිතර සූත්‍ර පිටකේ සඳහන් කරන නිදර්ශනයක්. ඒ රහතන් වහන්සේට දන්නවා දැන් මේක ස්වභාවයෙන් මේ සංසාරගතව ඥානගතව ඉන්නේ එකක් තමයි මේ විස භාග ලිංග අතර තියෙන සම්බන්ධය නිසා මගේ හිත දැන් මනාපේ පහළ වුණා. උන්වහන්සේට ඒ තියෙද්දිම මේ මනාපේ පහළ වෙලා තියෙන හිත තියෙද්දිම පුළුවන් මේකේ අසුභේ බලලා අමනාපේ බාල කරන්න. අරකින් ආතුර වෙන්නේ නැහැ. අර ඇතිවිචි මනාප ගතියට මත් වෙන්නේ නැහැ. ඒක නිමග්න වෙන්නේ නැහැ. ඒක ගිලිය ගන්න නැහැ. එයා වෙනවා හරි දැන් ඒ හිත ඒ වෙලාවේ අභාවිතව තිබුණ නිසා මේකේ මනාපේ පහළ වුණා. ඕනේ නම් මේකේ තියෙන අසුචිය බලලා දෙතිස්කුණ පෙ බලලා චුගුප්සාව පහළ කර ගන්න පුළුවන්. නැත්තම් මනාපමනාප දෙති දෙක මේ ධාතු වශයෙන් බලන්න පුළුවන්. මේකේ තියෙන ධාතු. ඉතින් ඒක නිසා රහතන් වහන්සේට පළවෙනිම ඉන්නේ මනාපෙද දෙවෙනිට ඉන්නේ අමනාපෙද තුන්වෙනිට ඉන්නේ මනාපමනාප නැති එකද කියන මේ තුනම විකල්ප තියෙන නිසා රහතන් වහන්සේට ඒකාන්තියම රූපයෙන් මත් වීමක් නැතු වීමක් කරන්න බෑ. සද්දයක් ඇහුණත් පහළ වෙන ක්‍රමයක් තියෙනවා. මනාපේ පහළ වෙන්න පුළුවන්. හැබැයි ඒ මනාපේ තියෙද්දිම ඒ හරහා ඒ රූපයෙන්ම අමනාපේ පහළ කෙරීමේ යන්ත්‍රය මනාපේ පහළ වීමේ කාබාසිනිය වෙන්නේ නැහැ. ඒ හැකියාව රහතන් වහන්සේ දන්නවා. ඒ නිසා රූපේ පිළිබඳ කරලා මනාවය පහනවා කියලා පිළි ලැජ්ජාවටපත් වෙන්නේ. ලැජ්ජාව කියන්නේ මේ කියන පශ්චාත්තාප වෙන්නේ. එචා රූපේ දකින්න ඉසල පශ්චාත්තාපයක් නැහැ. රූපේ දැකලා මනාපුණොත් පශ්චාත්තාපයක් නැහැ. ඊට පස්සේ මනාපේ දැකලා අමනාපේ දැකලා මනාපමනාප දෙකම දැක්කත් පශ්චාත්තාපයක් නැහැ. ඉතින් මේ දුක් නිවන කියන්නේ මේ පශ්චාත්තාපේ අභාවය. පශ්චාත්තාපේ තමයි අසහනි කියන්නේ. පශ්චාත්තාපේ තමයි මානසික ආතතිය කියන්නේ. පශ්චාත්තාපේ තමයි මේ දැවිලි තැවිලි කියන්නේ. ඉතින් අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් පශ්චාත්තාපෙක ඉන්නේ. අපි දන්නේ ඒ මතුවෙන පශ්චාත්තාපේ එතන එතන එන එකක් කියලා. ඒ එතන එතන එකක් ඇවිල්ලා අපි වහයලා ගත්තත් මනාපයකට ඒ මනාපයේ පහවලා තියෙද්දිම ඒක අමනාපයක් බවට පත් කිරීමේ හැකියාව අපෙන් දුර වෙලා නැහැ. අන්නේ ඒ සතියේ තියෙන මේ නැවුම්ගතිය තමයි සතිය පිළිබඳව සෙල්ලක්කාරකම තියෙන එකනා. සත්‍ය පිළිබඳව යෝනිසමනස්කාරය තියෙන එකනා ඒ මුනත වටිනාකම ඉදි මනාපේ පහළ වුණාට එයා දන්නවා මේක දිහා යෝනිසමනස්කාරයෙන් බැලුවොත් යමනාපේ පහළ කිරීමේ හැකියාවකුත් තියෙනවා මනාපමනාප දෙක මැදට පහළ කිරීමේ හැකියාවක් තියෙනවා මේක නොවෙන්න නම් මේකට අපේ හැකියාව නැති වෙන්න නම් මනාපේ පහළ වුණා කියලා අපි පශ්චාත්තාප වෙන්න මේ පශ්චාත්තාපේ අපි වියලන ධර්මයක් අපිව මත් කරවන ධර්මයක් අපි වෙ හැකියාවන් සීමා කරන ධර්මයක්. ඒ නිසා භවනා කරන්න කරන්න බොහෝ දුෂ්කරතාවකට මුහුණ දීලා බොහෝ බලාපොරොත්තු නැති දේවල් වලට මුහුණ දීලා ඒකට තමයි ස්වභාවයෙන් පළවෙනි ෆස්ට් ඉම්ප්‍රෙෂන් කියලා කියන විදිහට පළවෙනි හිතට එන දේ මොකද්ද? ඒ තව කළ හැකි ඉතුරු ක්‍රම මොනවාද කියලා බලන්න පුළුවන් ඒකට කියනවා ඉවසීම කියලා. ඒක තමයි උපේක්ෂාව කියලා කියන්නේ. විච්චිකට වහායි ශාත බැඳගෙන නඩන්න යන්නේ. ඒක තිබිච්චයි රහතන් වහන්සේට තියෙන විකුරණයක්. දක්ෂකමක්. මනාපේ පහන්න මනාපේ උන්නම් පාල කරන්න පුළුවන්. නැත්තම් මනාපමනාප දෙකේ ඉන්න පුළුවන් කියලා. අන්න ඒ විදිහට හොයල බඩන ගතිය තියෙන පටන් අරගත්තොත් ඒ කෙනා රෝගයකින් ඇති වෙන කායික මානසික රෝග නිසා ඇති වෙන පශ්චාත්තාපයෙන් තොරව රෝගේ දිහා මෙදහත් බැල්මින් බලන. ඒක හරියට කියනොනම් අපි මේ අල්ලපු ගෙදර මිනිස්සෙකුට පිලිකාවක් ඇවිල්ලා ඒ ගෙදර මිනිස්සු අඬහව ගන්නකොට අපේ ගෙදර මිනිස්සුන්ට පිලිකාවක් ඇවිල්ලා නැහැ නේ ඒ නිසා අපිට ඒක ගන්නක් නැහැ අල්ලපු ගෙදරට පිලිකාවක් ඇවිල්ලා තියෙනවා ඉතින් මයි නෙවෙයිනේ එතකොට අරගොල්ලට ඔච්චරම අඬන්න ඕනද කියලා හිතෙනවා අපට ඒ මගේ පිලිකාවක් නොවන නිසා ඉතින් ඒක කියන්නේ පරතෝ දර්ශනය කියලා පිළිකාවක් තියෙනවා. හැබැයි මගේ නෙවෙයි අනුන්ගේ එක. අන්නේ විදිහට තමන්ගේ පිළිකාවත් පරතෝ දර්ශනේ බලන්න පුළුවන් නම් මටම පිළිකාවක් ඇවිල්ලා තියේදී ඉතින් මේ ඇඟ බලාගත්තාවයි ඒක බලාගත්තාවයි මම දෙන්න පුළුවන් උදව්ව කරන්න අල්ලපු ගෙදර මම සල් පිළිකාවක් හැල්ල තියෙනදී තැඹිලි ගෙඩියක් දෙයක් ගිහිල්ලා දෙන එක ප්‍රශ්නයක් නැහැනේ. හැබැයි එච්චරම අඬන්න දෙයක් නැහැ. ඕකේ අපි හිතනවා නෑ අඬන එක ලොකු යුතුයකමක් කියලා. අපේ මුළු සංස්කෘතියම හැදිලා තියෙන්නේ මේ පශ්චාත්තාපයේ ලොකු යුතුයකමක් කියලා හිතලා. ගොඩ ගන්න බෑ. ප්‍රශ්නේලා තියෙන්නේ අල්ලපු ගෙදරදී අපි අඬනවා ඊට පස්සේ. උගාක් තැන්වල ඒක තමයි වෙලා තියෙන්නේ. ප්‍රශ්න නැතුව නෙමෙයි. ප්‍රශ්න තිබුණාම අපි හිතනවා මේ ඇඳිල්ලෙන් උත්තරයක් දෙයි කියලා. මේ අඬනවායි කියලා කියන්නේ මාර පාක්ෂික දෙයක්. අඬනවායි කියලා කියන්නේ කෙනෙක් සල්ට පවන් සලීමක්. අපිට කරන්න තියෙන දේ කරපන්. ඔබ මේ කනගාටු වෙනා වගේම සතුටු වෙන්න කාරණාවකුත් ඇති. අර ව්‍යාධයරිස් නෝ ડોක්ටර් කියන පොතේ අන්තිම පරිච්ඡේදය කියලා තියෙනවා. ඒ ලෙඩාට කරන්න පුළුවන් හරි උපරිම උත්තරම කරපන්. මැරෙනවා දන්නවනේ සතුටු වෙන ඉවර නේද? ලෙඩත් ඉවරයි ලෙඩෙත් ඉවරයි මොනවා කර මැරෙනවනේ කොහොම කරන්නේ? ඉවරයි. එත්තකන් යන්නේ මැරෙන්න දෙන්නේ නැහැ කියලා. යා මාරයට තුඩින් යන්න හදනවනේ. පුළුවන් නම් කරන්න. බැරණයි මැරෙන්නේ. මැරෙනවා. ඒක කොහොම කරන්නේ මැරෙනවා. ඔ මොකක්ද මේ ඇඬුවයි කියලා ඇති වැඩේ? ආහනේ මේ වගේ මේ ගිරිමානන්ද හාමුදුරුවන්ට දෙන්න හදන්නේ බුදුහාමුදුරුවෝ. ඔ කොහොම වෙනවා? ආනන්ද හාමුදුරුවන් නෙවෙයි ගිරිමානන්ද හාමුදුරුවනේ බුදුහාමුදුරුවන්ට වෙනවා. නමුත් ඒන පළවෙනියට මෙනේ බය යට වුණොත් කෙලෙස් වලට යට වෙනවා. මායයට යට වෙනවා. ඒක පිළිබඳව මේ සංඥාව වෙනස් කරන්න පුළුවන්. මනාපේ පහළුණනේ අමනාපයට යන්න පුළුවන්. මනාපන අප දෙක අතර මැද යන්න පුළුවන්. මොකද මේ මනාපය කියන එක විපරිණාම ධර්මයක්. මේ මතුවෙන මනාපය නিত্য වශයෙන්ම පහළ වෙනව නෙවෙයි. ඒක දිහා බලහිටපොත් ඒකත් වෙනස් වෙනවා. ආ මේ විදිහට සබ්බ සංඛාරේසු අනිච්ඡා සංඥා කියන එක අපිට සංඛාර කියන පදය අපි අර්ථකතන දුන්නොත් දැන් අපි අපවැවිලා ඉන්නේ ගිරිමානන්ද සූත්‍රයේට සංඛාර කියන පදය චේතනා කියන පදයටයි බුදුහාමුදුරුව පරිවර්තනය කරන්නේ. සංචේතන සංඛාර ශබ්ද සංඛාර ඒක නිසා සියලු චේතනාවන් පිළිබඳව දුක් වෙනවා ලැජ්ජාවටපත් වෙනවා හැරලනවා ඒක කාය සංස්කාරවල වචී සංස්කාරවල මනෝ සංස්කාරවල කියලා තුන් කොටස කඩතේ තුන් කොටස කඩලා කාය වචී කාය සංස්කාර කියලා කියන්නේ මේ මේ කියන පද නෙමෙයි දර බලන්න ආශ්‍රද ප්‍රසවාස දෙක ඉතින් අපි ආශ්‍රද ප්‍රසවාස දෙක ගිවං කරනවායි කියලා කියන්නේ රූප කර්මස්ථානෙ ගිවං කරනවා ඊට පස්සේ වචී සංස්කාර කියලා කියන්නේ විතක්ක ਵਿਚාර දෙක රූප ගිවං කරන්න බෑ ඔය විතක්ක ਵਿਚාර දෙක සංසිදෙන්නේ නැතුව ඉතින් මේ දෙකේම සංසිදීමක් තනි වචනෙන් විස්තර වෙනවා ආය සංස්කාර කියනවනේ අනිවාර්යයෙන් වචී සංස්කාරත් ගිහිල්ලා ඊට පස්සේ මනෝ සංස්කාර කියලා නැත්නම් චිත්ත සංස්කාර කියලා අරගන්නේ සංඥා වේදනා දෙක. ඉතින් ඒ නිසා මේ සංඥා වේදනා දෙක පවා ගැන පවා හෝ අපේක්ෂාවක් අදිෂ්ඨානයක් එහෙම නැත්නම් චේතනාවක් පහළ වෙන හැම වෙලාවකම සංසාරේ වැඩිවීමක් සිදු වෙනවා. ඒක තමයි ගිය පාර අපි ඇති කරගත්තේ යේ ලෝකේ උපයෝපාදාන චේතස අධිඨානා විනිවේසානෝසයා තේ පජහන්තෝ විරමති නෝපාදියන්තෝ අයං උච්චතානන්ද පහාන සංඥා අපි ළඟ ඇති වෙලා තියෙනවා අදිෂ්ඨානයක් අපි ළඟ ඇති වෙලා තියෙනවා චේතනාවක් අපි ළඟ ඇති වෙලා තියෙනවා මම මේක කරන්න ඕනේ ඒක කරන්න ඕනේ කියලා සංස්කාරයක් ඒ කරන හැම දෙයකින්ම පේන්න තියෙන්නේ අපි වර්තමාන මොහොතේ සැපෙන් නෙවෙයි ඉන්නේ කියලා වර්තමාන සැපෙන් ඉන්නේ මනසට ඉස්සරහ හොඳ වෙන්න ඕනේ කියලා කියන්න ඕන කමක් නැහැ නේ. ඒ නිසා අපි දන්නේ නැති වුණාට අපි යම්කට මනාපය තියෙනවයි කියලා කියන එකෙන් අදහස් වෙන්නේ මේ දැන් තියෙන එකට ද්වේෂක් කියන එකයි. සාහිත්‍ය මේක පෙන්වන්නේ නැහැ. සාහිත්‍ය පෙන්වන්නේ යමකට ආසා වීම ලොකු අභිවෘද්ධියක්, ලොකු මේ නිර්මාණශීලීත්වයක්, ලොකු දියුණුවක්. ඒ නිසා අපි පොඩි දරුවන්ට පුදුමාකාර විදිහට බලාපොරොත්තු ඇති කරගන්නවා. අරක කරන්න ඕනේ, මේක කරන්න ඕනේ, අරක වෙන්න, මේක වෙන්න කියලා. එහෙම නැත්නම් අධ්‍යාපන ක්‍රමය සාධාරණීකරණය කරන්න බෑ. එහෙම නැත්නම් අපි රටකට සංවර්ධන ව්‍යාපාරයක් සාධාරණීකරණය කරන්න බෑ. නමුත් බුදුරජාණන් වහන්සේගෙන් අවුවත් කියාවි ඒ තවත් දෙයක් පිළිබඳව කැමැත්තක් ඇති වෙන්න අනිවාර්යම එයා වර්තමාන මොහොතේ ද්වේෂයක් තියෙන වර්තමාන මොහොතේ අඩුවක් තියෙනවා වර්තමානයේ පාඩුවක් තියෙනවා අඩුපාඩුව නිසායි අපි ඉදිරියක් බලන්න. ඒ නිසා ඉදිරි පිළිබඳ ගොඩක් අපේක්ෂා තියෙන එක නම් ගොඩක් වර්තමානට වෛර කරනවා. නමුත් මේක මුලදිම කියන්න වත්තොත් ලහ ගහනකොට මටයි කියලා මේකෙන් පටන් අරගත්තොත් කදාකවත් අධ්‍යාත්මයක්වත් හදන්න බෑ. ඒ නිසා යම් වෙලාවක ඒ සංස්කාර සමතයක් ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ විශේෂයෙන්ම චිත්ත සංස්කාර, කාය සංස්කාර සමාප්ත කරන තරමට දියුණු වෙච්ච යෝගාවචරණ විතරයි. එතන තියෙන ලොකු තේරුම් ගත යුතු පරසාරකමක්. කාය සංස්කාර සංසිධවන මට්ටමට එහෙම නැත්නම් ආස්වාස් ප්‍රසවාසත් එක්ක හාද වෙලා ආස්වාස් ප්‍රසවාසයේ විපරිණාමයේ දැකලා ඒක සංසිධන මට්ටමට උදේට කනවා දවල්ට කනවා මට්ටමට ඒක හුරු කරගත්ත කෙනාට නම් මේක ගැඹුරු බණක් වෙනවා. තාම අර මට්ටමටවත් ගියේ නැති කෙනෙකුට මේ ප්‍රාර්ථනා අයින් කරන්නට චේතනා අයින් කරන්න කියන කතාව කිව්වොත් ඒක හදිසි වැඩි. ඒක කලබල වැඩි. ඒක නිසා සඳහන් කරලා තියෙනවා විශේෂයෙන්ම ඒ ආනන්ද සප්පාය සූත්‍රයේදී මෙන්න මෙතෙන්ට යනකම් ඒ කියන්නේ ආසස්වසාජෝ ඉම්බිම හැකිලිම හෝ සක්මන් කරනකොට දැනෙන රූප කොටස් උදේට භාවනා කළ සංසිතන මට්ටමට ආවට පස්සේ තමයි ආ පූර්ණ කාලීන භාවනා ජීවිතේ ප්‍රතිපත්තිමේ වෙනස් පිළි වෙනස්කම් කරන්න යුතුයි කරන්න ලෑස්ති වෙන්න ඕනේ එතෙන් ගියාට පස්සේ. ඊට පස්සේ ඒක yaad වෙනවා. ඊට කලින් කරන්න ගියාට මේ අසොන්නෙල පැහෙන්නේ ඉස්සලා නේලන්න හදන කෙනෙක් වගේ. ඉතින් අපේ සිංහලේ කතාවක් තියෙනවා ඉස්සර ගමමාගේ මේ ගමයා හැමතැනටම ගිහිල්ලා මිනිස්සුගේ ගෝයන් කපලා කපලා දීලා අර අත්තන් ගොඩක් හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු එඳ ලෑස්ති දැන් යාගේ කුඹර කපලා දෙන්නේ. එදින මොකක් හරි වැරදිල්ලක් වෙලා මිනිස්සු ඔක්කොම ඇවිල්ලා කියන ගම්මහත්තයෝ අද අපි ආවේ දවසේ කුඹුරු අස්වැන්න කපලා දෙන්න, ගොයම් කපලා දෙන්න. ඉතින් ගමයා දන්නව ගොයම පැහිලා නැහැ. හැබැයි මේ මිනිසුන්ට අද යන්න ගියොත් ආයේ එන්නේ නැති නිසා මිනිහා ඔන්නෝල් මගුලක් වෙච්ච ආයෙ කියලා අර පැහිච්ච නැති ගොයම හම්බු වෙච්ච අත්තම නිසා කපන්න කට්ටිය ගිහිලා අරගෙන යනවා. ගියාට පස්සේ ගොණ්ඩේ කපන මිනිහා එනවා ගෙදෙට්ට බාබර් ඇවිල්ලා කියනවා මට ගොයන් කැපුණාට පස්සේ ගම්මමාගේ ගමයා දෙනවා වී භාගයක්. ඉතින් ඒ නිසා අවුරුද්දක සැරයක් ඇවිල්ලා කොණ්ඩේ කපලා තියනවා. දැන් ගෑණි කල්පනා කරනවා ගමයා නැති නිසා මාත්‍ය කුඹර ගිල මම කොණ්ඩේ කපා ගන්න නැත්තම් මම ආයෙ ඉන්නේ නැහැ නේ අවුරුද්දක සැරයක්. ඉතින් ගෙදර ඇවිල්ලා බලනකොට ගෑණි කොණ්ඩේ කපාගෙන මොකද යෝදී උඹ මේ කියලා අහනකොට කියනවා දැන් මේ මිනිස්සු අවුරුද්දේ සැරේ එන්නේ ඉතින් අද ගියාට පස්සේ ආයෙන්නේ නැති නිසා මම කපාගත්තා කියලා. ඒ ගෑයින්ට ගහන්න හදනකොට මිනිහට කල්පනා වෙනවා යකෝ මාත් ගොයම කපාගත්තා පැහිල නැති ගොයමක්. අත්තම බේරගන්න ඕන නිසා කැඩුවයි කියලා. අනිත් වගේ භාවනා විදි හෝ වේවා අත්තමක වැඩක් කරනකොට හෝ වේවා මේ මෝරණ වේලාවෙ එnde ඉස්සර වෙලා ඒකට හිත යොදන්න ගියොත් මොච්චර ශිල්ප දැනගෙන හිටියත් ඒ මනසර කවදාකවත් අමු අඹ තමයි කණ්ඩ වෙන්නේ ඉදිච්ච අඹයක් කණ්ඩ වෙන්නේ. ඒ ඉදිච්ච අඹ කියන්නේ ගහේ වැටිච්ච ඒවා. අමු අඹ කියන්නේ කිරි වදින්න ඉසලා කඩලා දුම් ගහුවා. ඉතින් අද මුළු මනුස්ස ජීවිතේම අමු අඹ කැමති තියෙන. අද තියෙන එක්කේ කොටවක්වත් ඒ தත්ත්වේ පිරීලා තියෙන தත්ත්වේ මේරිලා තියෙන මේ ඇති කියන එක දකින්න කිසිම සංඥාවක් නැහැ. අපි අන්තර්ගත වෙලා තියෙන්නේ යන්ත්‍රේ මොකද්ද කියන්නේ ඒ දේ කරනවා. අපිට හැඟීමක් නැහැ මේ කරගෙන යන වැඩේ කාය සාක්ෂියක් තියෙනවද මට මේක අත්දැකීමක් තියෙනවද මේක කරන්න ඕනද කියන එක අපි හිතනවා යන්ත්‍රෙන් එනකම් බලන්නේ. එහෙම නැත්නම් අපි හිතනවා නීතිමය ප්‍රශ්නයක් නම් පෙරක දෝරුවා කියනකම් බලන්නේ. ලෙඩ ප්‍රශ්නයක් නම් දොස්තර මහත්තයා කියනකම් බලන්නේ. අධ්‍යාපන ප්‍රශ්නයක් නම් ප්‍රොෆෙසර් කියනකම් බලන්නේ. අපිට නැහැ එක එක්කනට නැහැ මේ නව ක්‍රමයේ මේ සාමූහික විශේෂ කියනවා නම් මේ බහු භාණ්ඩ නිෂ්පාදනය කර්මාන්ත ක්‍රම යටතේ එක එකනාර තිබුච්චියේ සංවේදී භාවයේ සියල්ල ආයතන වලට ගත්තා. අන්න හැම මිනිස්සෙක්ම යන්ත්‍රයක් කරලා තියෙන්නේ. එක එකන ඇවිල්ලා යාට කියනවා මේක කරන්න ඕනේ නැත්තම් නොකර ඉන්න ඕනේ කියලා. ඒකෙන් මවපු රූගල ටිකක් විතරයි අද නගරවල ජීවත් වෙන්නේ. කෙනෙකුට එක්කෙනෙකුට ආහාර පිළිබඳ හැඟීමක් නැහැ. ඍතුව පිළිබඳ හැඟීමක් නැහැ. කර්ම ශක්තිය පිළිබඳ හැඟීමක් නැහැ. චිත්ත නියම් පිළිබඳ හැඟීමක් නැහැ. එබැයි යා හිතනවා විශ්වවිද්‍යාලෙන් දෙන ෆෝමියුලා කටපාඩම් කරුවොත් පෝසත් වෙන්න පුළුවන් කියලා. ඔත් පෝසත් වුණාට ඒ මනුස්සයා කාගේ දෝනියාය පත්‍රයකට වැඩ කරනවා ලංකාවට අදාළ දේවල් නෙවෙයි කරන්නේ. ඒ නිසා සම්පූර්ණ ඒ හතරස් ඉලකක රවුම් කුණ්‍යක් ගහන්න හදන ගිහිල්ලක් තියෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ක්‍රමේ ඉතාමත්ම ප්‍රායෝගිකයි. ඒක නිසා යම් තැනකදී අපි මේක මම නෙවෙයි, මේක මගේ නෙවෙයි, මේක මගේ ආත්මෙ නෙවෙයි කියලා චේතනාවක් පවා එහෙම නැත්නම් සංස්කාරයක් පවා ප්‍රතික්ෂේප කරන්නේ මෝරච්ච භාවනාවකට. පටන් ගන්නකොටම නෙවෙයි. ඉනිසයි මේ රිල්ල කොතෙන් දිනවා කියන්න කර්මස්ථාන දෙනහම දුර නැත්නම් ගුරුන් වහන්සේත් උදව් කරන්න ඕනේ. නමුත් වාර්තා කරන එක්කනා මේ පිළිබඳව හරියට නිවැරදි වාර්තාවක් ඉදිරිපත් කරන්න බැරි නම් අපි බොහෝ විට පරණ පුරුදු කරපු සමීකරණයක් කරා පරදු කරපු යාන්ත්‍රයක් කරා උත්තර දෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට මේ භවනාචින సౌందర్యත්වය භවනාචින පසුබිමට ගැළපෙන ගතිය නැතිලා යනවා. එනිසා හොඳට අපි භවනා කරනකොට මතක තියාගන්න ඕනේ අපිට තියෙන ප්‍රධාන දේ අපි භවනායේ උපදෙස් එහෙම නැත්නම් අපිට එන කෙලෙස් ඔක්කොම පිටින් වෙන කවුරු හරි කරලා දෙන දෙයක් නැත්නම් කළ යුතුයි කියලා ලොකු බාහිරෙන් දාපාවචිල් තියෙන ගතියක් තියෙනවා. ඇත්තට මුලදී මේක සාධාරණයි. ඒක එහෙම තමයි. අපි නිතර අහන්න ඕනේ, නිතර අනුන්ගෙන් උපදෙස් ගන්න ඕනේ. පුළුවන් තරම් පරිසරයෙන් අයින් වෙන්න ඕනේ, කෙලස් නොයිදන තැනකට යන්න ඕනේ. නමුත් එහෙම සතිය දිනු කරගත්තට පස්සේ අපි නිතරම එළඹිච්ච දේ එළඹිච්ච තාලෙට දැකලා තමන්ගේ ක්‍රමසහවිදි නැත්තම් තමන්ගේ අද්භේත් යොදලා භාවනා කරන කිනාට ගමන එහෙමිට වෙන්න පුළුවන්. නමුත් ඒ අද්භේතේ පරිවර්ති බව හොඳට තහවුරු වෙන්න පටන් ගන්නවා. අනේ ඒ පිළිබඳව තමන්ගේ දක්ෂකම් පිළිබඳ විශ්වාසය අඩු කෙනාට හැම වෙලාවෙම දෝෂාරෝපණත් පිටතටයි ප්‍රතිඵල අපේක්ෂා කරන්නේත් පිටතටයි. ඒක නිසා භාවනාවේදී මේ මෑතක ඉඳලා උගාක් වෙලාවට මට කියවන්න දැනගන්න හම්බ වෙච්ච දේ තමයි මේ උපේක්ෂා කරාට සමාධියක් හිතේ තිබුණට යාට ඒ භාවනා ජීවිතයේ අදාළ අත්දැකීම් ටික ලැබෙනකන් සමාධියේ හිටියට කෙලස් කැපෙන්නේ නැහැ. උපේක්ෂාවේ හිටියට කෙලස් කැපෙන්නේ නැහැ. ඒ නිසා කෙලස් කැපීම සඳහා ඊළඟන හොයාගෙන යන්නත් එපා. නමුත් වෙත පැමිණෙන එක හරියට පාවිච්චි කරලා කෙලස් කැපීම පාවිච්චි කරන්න දන්නේ නැත්නම් එයා කරන්නේ එක්කෝ ප්‍රශ්න වලට බය වෙයි පැනලා යනවා. නැත්නම් එන්නේ ඉස්සලා දුක් ඊළඟන් දාගන්න. මේ දෙකම අන්ත දෙකක්. ඒක නිසා අපි අසුගේ දවසල ඒ කරපු සූත්‍රය තිබුණේ බුදුජානනාංශේ නම් කරනවා අදිචිත්තමන යුත්තේන පන බික්ක වේබික්ුණා කාලේන කාලත් තීන නිමිත්තානි මනසිකාතබ්බාණ කියලා. ඒක නිමිත්ත සූත්‍රය කියලා ඇත්තටම බුරුම පොතේ දාලා තියෙනවා, සිංහල පොතේ නමක් තිබුණේ. ඒ නිමිත්ත කඳා ගන්නවා බුදුජානනාංශ කියනවා නිත භාවනා කරන කෙනා නිමිති තුනක් වඩන්න ඕනේ, එකක් නෙවෙයි. අපි දන්න විදිහට අපි එක කර්මස්ථානය වඩන්නේ. නමුත් මෙතන නිමිති කියන වචන සර්වසංස පාවිච්චි කරන්නේ කාලේන කාලන් සමාධි නිමිත්තන් මනසිකාතබ්බන් කාලේන කාලන් අග්ගහ නිමිත්තන් මනසිකාතබ්බන් කාලේන කාලන් උපේක්ඛා නිමිත්තන් මනසිකාතබ්බන්. ඒ කියන්නේ මේක කෙලස් කඩන්න තියෙන්නේ එක බලමුළුවකින් ගහන නෙවෙයි, බලමුළු තුනකින් ගහන්න ඕනේ. බලකොටුවට නැත්තම් කඩන්න බෑ. ඉතින් ඥාන බුදුරජාණන් වහන්සේ මොකද්ද නෑ නිතරම සමාධිය වැඩුවොත් මොකද වෙන්නේ? එතන සමාධි නිමිත්ත විතරක් වැඩුවොත් මොකද වෙන්නේ? සමාධිය එනකොට ඉබේම හිත නිින්දට වැටෙනවා. ඊට පස්සේ යාට ඉස්සරහට ගමනක් නැහැ. ලැබිච්ච නිින්ද ඔහේ වකුටු වෙලා ඉන්නවා මිසක්කා නැගිටවගෙන යන්න බෑ. ඒක නිසා යාට ඒ සමාධි නිමිත්ත ඉදිරියට යන්න නම් පග්ඝහ නිමිත්ත වීරියෙන් පොඩ්ඩක් උස්සලා දෙන්න. වීරියෙන් පොඩ්ඩක් මෙනෙහි කිරීම කරන්න ඕනේ. කෙරුවේ නැත්තම් සමාධිය හිටියට ඒ ඉන්න තැනම කරගෙන පටන් ගන්න. එහෙම නැත්තම් වටවලල්ලේ යෑමක් වෙනවා. ඉතින් එතකොට වීර්ය දාන හැබැයි වීර්ය වැඩි වුණොත් වීර්ය පමණක් වැඩුවොත් හිත විශ්ීම වෙනවා. ඒක නිසා මේ දෙක සමාන්සා වීර්ය දෙක සතිය හරහා සමබර වීම කරන්න දන්නේ නැත්නම් එකතන කරකැවීම වෙනවා. ඊට පස්සේ උපේක්ෂා නිමිත්ත ගැන කතා කරනකොට සරුවචයන් සඳහන් කරලා තියෙනවා සමාධියකුත් තියෙන්න පුළුවන්, උපේක්ෂාවක් තියෙන්න පුළුවන්. නමුත් කෙලස් කැපීමක් එතන සිද්ධ වෙන්නේ නැහැ. කෙලස් කැපීම සිද්ධ වෙන්නේ අපිට වැරදුණයි කියන තැන. අපිට භාවනා කරන පෙරදුණයි කියන තැන අපිට මෙච්චර භාවනා කරද්දි තරහ ගියා. මෙච්චර තරහ භාවනා කරද්දි අපිට ආසාව පහළ වුණා. මෙච්චර භාවනා කරද්දි අපිට නිින්දවත් පහළ වුණා. මෙහෙම පාවිච්චි භාවනා කරද්දි මට සද්දයක් එනකොට කේන්තිය ආවා. නිජමතක් කරනකොට කේන්ති යනවා. ආනේ ගතිය එනේන තැන වල අල්ලන්න නම් උපේක්ෂා වෙලා බෑ. සමාධියටම යට වෙලා බෑ. ඒ වෙලාවේදී කල යුත්ත කරන්න ඕනේ. අන්නේ කල යුත්ත කිරීම සම්බන්ධයෙන් යෝගාවචරදීහා බලපුවාම විශේෂයෙන්ම කමඨාන් සුද්ධ කරන වෙලාවේදී ඉදිරිපත් කරන ප්‍රශ්න දිහා බලපුවාම උග දෙනෙක් පැමිණි දුක් පැණි රායි කියන මාතෘකාව දන්නේ. භාවනා කරන එක්කනට වෙත පැමිණෙන දුක් ටික තමයි කමඨහන වෙන්නේ. ඒක මෙහෙමයි ගුරුමේ ස්වාමීන් වහන්සේලා සමහරලාට මතක් කරන්නේ අපි ඔය ආශ්‍රස් ප්‍රස්වාසයේ හරි පිම්බි මැකිලිම් හරි කරනකොට අපිට හම්බ වෙන වෙලාවක් කිසිම බාධාවක් නැහැ ආනපන සංසිඳිලා හොඳට හිත විචාල ඉඩකඩු තැනකට එතෙන් බාධාව නැති තැනකට යනවා නැත්නම් ට්‍රැෆික් ජෑම් එකක් නැතුව පාර සම්පූර්ණයෙන් හම්බ වෙලා අපිට ගමනක් යන්න පුළුවන් කියලා. ඉතින් එතෙන්දි මොකද්ද කරන්න ඕනේ? මේ මොකද්ද මේ අවස්ථාව ආදි වශයෙන් යෝගාවචරෝ මේ ප්‍රශ්න කරනවා. ඒ පිළිම දැන් තියෙන ප්‍රශ්න තියෙනවා. නමුත් ඉතුරු ගුරුම සාංශය අහනවා මේ විවේකී ඉවර වෙන තැන කොතනද කියලා. මේ ඇති වෙච්ච විවේකී මේ තියෙන තැන හිස් තැන නිම වෙන්නේ මොකේදද? එක්ක මතක නැහැ. එහෙම නැත්නම් ඒ ගැන සැලකිලිමත් වෙලා නැහැ. ඉතල කියනවා නිම වෙන තැන මතුවෙන්නේ ඔබේ අරමුණ. ඊගා භාවනට එන අරමුණ ඒක තමයි. දැන් ඔබ කොච්චර ආස වෙලා තියෙනවද බලපන් මේ මොනක්වත් නැති විවේකෙට ඒක නැති වෙච්චාම ඔබ පශ්චාත්තාප වුණා මිසක් මොන කර්ම නිසාද මොන බාධාව නිසාද මොන කෙලෙසේ නිසාද මේක නැතුණේ කියලා දන්නේ. ඒ නිසා අනිත් දවසෙත් භාවනා කරලා විවේකෙට ගිහිල්ලා විවේකයේ ඉවර වෙන තැන කරදරේ මතු වෙන තැන ඒක උඹ මට කියන්නේ නැතුව මට උඹට කමට අඳින්න බෑ. එතකොට ඒක අපි එක පැත්තකින් කියන්නේ විවේක ස්ථානයේ මුලමැදාග තුනම දකින්න අවස්ථාව මේ. අපි දැන් දන්නේ මුලයි මැදයි විතරයි. අග දකින්න කැමතිත් නැහැ. අපි ඒක ගැන වාර්තා කරන්නේත් නැහැ. මොකද ඒක පරාදයක්. වැරදිලක් කියලා පශ්චාත්තාපයක් ගන්න. නමුත් හිතන්න යම් කිසි කෙනෙකුට හොඳට මම ගිහිල්ලා ආනපන සංසිල විවේක ස්ථානට ආවා. විවේකී කොතනද නතර වුනේ? සද්දයක් නිසාද වේදනාවක් නිසාද හිතවිල්ලක් නිසාද ඒකට මම කොච්චර අවදි මනසකින් බලන්න හිටියද කියලා. ඒතර සර්වඥාන්සේ සඳහන් කරනවා මේ භාවනාවේදී පණිදාය භාවනා අපණිදාය භාවනා කියලා අවස්ථා දෙකක් තියෙනවා. කොච්චර දක්ෂ යෝගාවසිරෙකුට වුණත් ඒක පාට හිත පුක්කිට ගලිය ගහෝගේ විකීත් වෙලා යනවා. ඒ බොහොම විවේකීව ඉඳලා ඒක පාට ගැසිලා යනවා. ඒ ගැස්සিলা ගියාට පස්සේ ඉශාත බඳගෙන අඬන එක තමයි වැඩේ. මේ ගැස්සිච්ච ඊටවස ඇති වෙච්ච සද්ද වේදනා හිතවිලි නිසා දැන් මම ඇවිස්සලා ඉන්නේ තිබුණ විවේකයක. දැන් විවේකේ ඉවරයි. නැතිවිලා තියේදී අන්න ඒක විවේකීව බලලා මේක තුල ඉස්සල සමාධියට හේතු වෙච්ච අරමුණ දැක ගන්න පුළුවන්ද කියලා බලන්න පුළුවන් නම් ඒක තමයි බුදුහාමුදුරුවෝ ඉතින් දෙන පාඩම. එහෙම නැත්නම් අපි කියමු ආනාපානය කරගෙන හිටියා. ආනාපාන සංසිද්ධුනා. ඉතින් සංසිද්ධු බොහෝම වෙලා ඉන්නවා. ඉඳපු ගමන් ඔන්න සද්දක් ආවා. ඉඳපු ගමන් ගැස්සිලා ගියා. ඉඳපු ගමන් වේදනාවක් ආවා. ඊට පස්සේ තමයි තේනවා අනේ මේ චෙක් තිබුණේ කලස නැති උනායි කියලා. නමුත් එයාට විවේකයක් තියෙනවද මේ ගැස්සුනාට පස්සේ නැවතත් ආනාපානිය අල්ලන්න පුළුවන්ද කියලා? අන්න එතෙන්ද ගෙනියන්න නම් එයා තේරුම් ගන්න ඕනේ මේ විවේකය කියන එක නিত্য සුඛ සුබ එකක් නෙවෙයි. ඒකත් නැති වෙනවා. නැති වෙන තැනට සාධාරණව බලලා මොකින්ද මේක කැඩුනේ? ඒ කැඩෙනකොට නොකිය වෙන චිත්ත නියාමයක් තියෙනවා. ආනපනය විශ්ිනවා. මෙදෙක්ලා නිතිමුණ ආනපනය විශ්ිනවා. දැන් යෝගාවචරයට ඕනේ කරලා තියෙන මේ සද්ද වේදනා හිතවිලි නිතා ඇවිස්සීච්ච හිතේ නොදැනීම ඇවිස්සීලා තියෙන ආනපානෙට අලුතෙන්ම පටන් ගත්ත ආධුනිකෙක් වාගේ හිත යොදන්න තරම් ඉවසීමේ ශක්තියක් තෝරා බේරා ගැනීමේ ශක්තියක් තියෙනවනම් ඒක නෑ ඇතරින් පස්සේ ආයසයක් භාවනා චක්‍රයක් අරපොන. මතුවෙච්ච ආනපාන දිගේ ආයර උමක් යනවා. ගියාට පස්සේ තමන් හිතන්ඩ ඉක්මනට හිතනවට වැඩි ඉක්මනින් ඒ ආනපානේ ආයෙ තැම්පත් වෙලා ආයෙ නිස්සද්ද වෙනවා. හැබැයි නිස්සද්ද වුණාට ආයෙ විශ්සෙනවා. එතකොට තමයි යාට තේරෙන්න පටන් අරගන්න මේ පළවෙනි සැරේ අපි එකපාරක් නිස්සද්ද වෙලා නිස්සද්ද භාවේ නැති වුණාට කෑ ගැහුවට ඊට පස්සේ තුන් හතර සැරේ බලනවා වෙනවා නිස්සද්ද වුණොත් ඇවිස්සෙනවමයි ඇවිස්සුනොත් නිස්සද්ද වෙනවමයි. එතකොට කිලෝරක් නැති ගමනක් යන්න පුළුවන්. වාර චක්‍ර කරකැවි 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 බහන ගොඩාවක් යනවා. ඒක හරියට මතක් කරනවා නම් කියන්නේ අපි පළවෙනි වතාවට අපි ජෙනරේටර් එක ස්ටාර්ට් කරනකොට කරකොල ක්‍රැන්ක් එක ස්ටාර්ට් කරගත්තට පස්සේ ඒක විසින් ඇදලා යන පටන් ගන්නවා. එතෙන් පළවෙනිවම කරකවගත්තට පස්සේ දිගට මේක කරකවන යන්න පුළුවන් ගතියක් තියෙනවා. නැත්තම් අපි මන් දකින්න දෙකීමක් ගත්තොත් පරණ හිර වෙච්ච ස්කෘප්පේණයක් කරගන්න පළවෙනි පොට කඩා ගන්න පුළුවන් නම් ඉතුට්ටික් ගන්න පුළුවන්. අමාරු වෙලා තියෙන එක බැඳිලා තියෙන්නේ. ඇණයක් ගලවන්න ඒ ඇනේ මල කාලා අල්ලලා තියෙන්නේ. ඒක එක රවුමක් කරේගොන ඉතුරු එක ලේසි. අපිට වෙලා තියෙන්නේ පළවෙනි එක බැරි නිසා අපි හිතනවා දෙවෙනි එකත් ඒ තරම්ම අමාරුයි කියලා නෑ. මලකට කඩාගත්තට පස්සේ දෙවෙනි රවුම ගලවන්න ලේසි. අනේ එතනදී ඒ දෙවෙනි හැරේටත් ආධුනික මනසක් ගන්න පුළුවන්. දෙවෙනි හැරේටත් නවම හිතකින් වැඩ කරන්න පුළුවන් නම් එතන කියනවා පශ්චාත්තාපේ නැහැ කියලා. අන්නේ පශ්චාත්තාපේ නැති වෙන්න නම් එයා විවේකයේ ඉවරයක් තියෙනවා. ඉවර වෙන්නේ කොහෙන්ද කියලා බලන්න පුළුවන් නම් එයාගේ සංඥාව තියෙන්නේ තමන් හරියයි කියන එක තමන් වැරදුණයි කියන එක නෙවෙයි මේ හරියම ඉවර වෙලා වැරදීම පටන් ගන්න තැන. එතන වැරදීම පටන් අර ගන්නකොට හරියම ඉවර වෙන තැනට අවධානය යොමු කරන්න පුළුවන් නම් යෝගාවචරයාගේ ඒ කමඨාන සුද්ධ කිරීම හරීම ලේසි තමන්නම කමඨාන සුද්ධ වෙන්න පටන් ගන්න. ඒ නිසා අපි ලෙඩ වෙනවා ශනීප වෙනවා මේ දෙක අතර වාරයේදී ලෙඩක් නිම වෙලා ශනීප පටන් ගන්න තැන ශනීපයක් නිම වෙලා ලෙඩක් පටන් ගන්න තැන මේවා එකිනෙකට ප්‍රත්‍ය වෙලා තියෙනවා. අපි ඉස්සර කිව්වා පිලිකා වගේ ලෙඩක් එනකොට මේක ශරීරයට අකැප විෂ මේ නරක සෛල ගොඩක් එකතෙන් වීම නිසා හැදෙන්නේ කියලා. ඉතින් දැන් කියනවා කොයි එක්කනාගේ පිලිකා සෛල තියෙනවා සනීප වෙච්ච එකනවා. පිලිකා සෛල නැති කෙනෙක් නැහැ. නමුත් ඒක වැඩි වුණොත් පිලිකා කියනවා අඩු වුණොත් ශරීර සෞඛ්‍ය මේක නැති කරගන්නවා. ඉතින් මම ගිය පාර නියුමෝනියා හැදිලා ගියාට පස්සේ මට කිව්වා මෙතන මේ බැක්ටීරියාව නැහැ. වෛරසයකුත් නොවෙන බැක්ටීරියා නේ ප්ලාස්මා එකක් තියෙනවා. ඒ ප්ලාස්මා එක කොයි වෙලාවෙත් ඇඟේ තියෙනවා. සීතල වැඩි වෙච්චාම ඒක නැගලා අපව නියුමෝනියා කියනවා. හොඳට ඇඟ රත් වුණාන් පස්සේ යට වෙච්චාම සෞඛ්‍ය සම්පන්නයි කියනවා. ඉතින් දැන්ගත් විශ්ස ඒ කියන්නේ නියුමෝනියා විශ් බීජ ඇතුලේ තියෙනවා. උවර අනෙක් හයියවල නිසා යටපත් වෙලා ඉන්නවා. පරිසර සෞඛ්‍ය වෙච්ච ගමන් නැත්තම් අපේ ඇඟේ ප්‍රතිශක්ති නැති ගමන් නියුමෝනියාවක් කියලා ලෙඩක් හැදෙනවා. නමුත් මේක 100%ක් සනීප වෙන්නේ නැහැ. 100%ක් වැඩි වෙන්නේ නැහැ. මේ දෙක අතර පොඩි එහාට මෙහාට තියෙන්නේ. ඒ නිසා භාවනාවේදී අපි අරකයි මේකයි කියලා වෙන් කිරීමකින්තරෝ මේක හොඳට මේකේ නිමාව අරගෙන පටන් ගන්නම ඒක පටන් ගන්නම මේකේ නිමාව කියන එක බුදුහාමර පෙන්නන්නේ පච්චාපුරේ සංඤී කියන වචනේ. පෙරපසු එනකොට පෙරපසු වීමේ තඩමාරුවේදී එහෙම නැත්නම් මේ ඉරියව් මාරුවේදී එහෙම නැත්නම් මේ විවේකයෙන් කලබලයට මාරු වෙනකොට කලබලෙන් විවේකයට මාරු වෙනකොට අනේ තඩමාරුවේදී පශ්චාත්තාප නොවි කලකොල නොවි මේක හොඳට බලන්න ඉන්න පුළුවන් නම් ඉතින් මේ කියන සංසිද්ධිය තුළ නිවනේ රසය තියෙනවා. අපි කරන්නේ උවට කලබල වෙලා ඕනට වැඩි පශ්චාත්තාපේ වැඩි කරගන්නවා උදම්මෙන් වැඩි කරගත්තට පස්සේ අපිට තත්ත්වේ පාණයෙන් තොර වෙනවා. තත්ත්වේ පාණයෙන් රටතට ගන්න නම් මේක අපි කොච්චර භවනා කරත් කොච්චර රහත් වුණත් මේ විවේකයේ සහ කලබල වීම කියන දෙක අතරමැද තමයි ඉඳ තියෙන්නේ. මේ මාරු වෙන වෙලාවේදී කලබල කරන්නේ නැතුව මේක බලාගෙන ඉන්න පුළුවන් ගතියක් තියෙනවා නම් ඒ රෝගියාගේ රෝගයේ කෙරෙහි දක්වන මේ ආකල්පය ගොඩාක් බලපාන සුවය සඳහා. නැත්තම් වෙන්නේ මොකද්ද? අපි හිත වට ගන්නවා. හිත වට ගත්තට පස්සේ හරි අමාරු සනීප කරනවා. ඉතින් මම දකින්නේ ගිරිමානන්ද සූත්‍රයේදී සර්වචන්නාංශයේ මේ ගිරිමානන්ද හඳුනන පෙන්වලා දෙන්න හදන්නේ. දැන් ලෙඩක් තියෙනවා තමයි. නමුත් ඒ ලෙඩේට හිත නරක කරගන්න නැතුව තමන් කල්යතු කර භාවනාවක් අනුව මේ සංඥාව මේ ඇතුළත තියෙන මේ කායික මානසික தત્ත්වය පිළිබඳ හොඳ අවදිභාවයකින් ඉන්න පුළුවන් නම් මේක මට විතරක් වෙච්ච දෙයක් නැත්තම් මගේ කර්මයක් කියලා හිතවට ගන්න නැතුව ඒ රෝගියාගේම රෝගය පිළිබඳව දක්වන මේ හැකි සංඥාව තදින්ම බලපනවා මේ තමන්ගේ සුවේ සඳහා. ඉතින් ඒක ලෙඩ වෙනකන් ඉඳලා කරන්න බෑ. ලෙඩ වෙන්න ඉස්සෙල්ලම සෑහෙති කරලා තියෙන්න ඕනේ මේ ශරීරය කියන්නේ ලෙඩක්, ජීවිතය කියන්නේ ලෙඩක්. ඒ නිසා හැම වෙලාවෙදීම ලෙඩ වෙන්න කලින් භාවනා කරලා තියෙන කෙනෙකුට ඒ බුදුහාමුදුරණත් වෙන්නේ එකයි, ගිරිමානන්ද හාමුදුරණත් වෙන්නේ එකයි, මහා කාශ්‍යප මහරතන් වහන්සේට වෙන්නේත් එකයි, මුගලන් සාංශට වෙන්නේත් එකයි. බුදුජනනාංශේ ළඟට ගිහිල්ලා කලින් කරපු භාවනාදී ඇතිවිච්ච හොඳ සෝබන චෛතසික ටික මතක් කරලා දෙනවා. මතක් කරලා දෙනකොට ඉබේම අර තියෙන වැටිච්ච හිත නැගිටලා ඇතුළෙන්ම ධෛර්යයක් ඇති වෙලා රෝග සෝකිරීමේ ශක්තියක් ඇති කරන පටන් ගන්න තියෙනවා. ඉතින් ඒ නිසා ලෙඩෙයි සනීපෙයි දෙකම තමන් ඒකට දක්වන ආකල්පයේ ලුකු වෙනසක් ඇති වෙනවා. අනිත්‍යයෙන් කරන්නේ ඒකට අනුග්‍රහ කරලා මේ නගා සිට වීම තමයි. නමුත් මේ ආකල්ප මේ වෙනස සංඥා පිළිබඳ ආකල්ප මේ වෙනස ඉස්සෙල්ලා හිතුවේ විශේෂයෙන් වෛද්‍ය විද්‍යාව මුලදී සමහරක් ලෙඩ සයිකෝසොමැටික් අමුගක් ලෙඩ කායික දේවල් කියලා. දැන් කියනවා හැම ලෙඩක්ම සයිකෝසොමැටික් කියලා. හැම ලෙඩකම මානසික ශක්තිය බලපානවා සුව වීම සඳහා. ඉතින් ආධ්‍යාත්මය හරහා ආගම හරහා භාවනා හරහා කරන්නේ නිතරම හැකි සංඥාවේ නැත්තම් නිතරම අප්‍රමාදේ නිතරම සතියේ නිතරම එළඹ සිටීමේ ගත කරනකොට රෝග බීජවල ඒ නාස්තික ශක්තිය අඩු වෙනවා. ඉතින් ඒක නිතරම මතක තියාගන්න ඕනේ සංසාර ජීවිතේ හැම වෙලාවෙම ඕනම කෙනෙකුට ඕනම රෝගයක් එන්න පුළුවන්. ඒ නිසා කල්ැතුව සතිය නැත්තම් අප්‍රමාදේ වඩලා තියාගත්තොත් අනිවාර්යයෙන් මේක න ජීවිතේට සාර්ථකව වුණ දෙනවා. එහෙම නැත්නම් ලෙඩක් ආවත් දෙදී එයි ඇත්තට මේ නව පශ්චාතාපිකින්තරෝ කලියුත් කිරීමට හැකියාව ඇති වෙනවා. එතකොට එවැනි කෙනෙකුට අනිත් කෙනෙකුට ප්‍රස්ථාන කරන්න අනිත් කෙනෙකුට මේ බේතක් හේතක් කරන්න බලන ශක්තියකුත් තියෙනවා. ඉතින් ඒක නිසා මේ බුදුහාමුදුරන්ට නිකන් රූපකයක් කියනවා සතහට වන බව දුකට වේදාන භාවදුක කියලා කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ කියන හතර. ඉන් එපිට තමයි අනිකෙව්වා. ඒ වගේම බුදුහාමරණට කියනවා සල්ලක්ඛය කියලා. තල්ලක්ඛය කියලා කියන්නේ ඇහි සුද්ධ කපන කෙනා. ජනනාංශයේ ආක්ෂි වෛද්‍යවරේ අපේ හිත දැනට සුද්ධ වෙහිලා තියෙන. ඒ නිසා අපිට පේන්නේ කැටරක් ලෙලිකුට වගේ. බුදුන්සේ සුද්ධ කැපුවට පස්සේ පිරිසුදු පේන්න පටන් ගන්නවා. ඒක නිසා ඒ වෛද්‍ය විද්‍යාවේ සහ බුදුජානනාංශයේ මේ තියෙන වැඩපිළිවෙලේ අද වෛද්‍ය විද්‍යාව දියුණු වෙන්න තේරුම් අරගෙන තියෙනවා. චිත්ත ශක්තිය හොඳට තියෙන කෙනාට බෙහෙතක් තානවා සනීප වෙන්න පුළුවන් ගතියකුත් තියෙනවා. නමුත් මේකේ තියෙන වැදගත්ම ලකුණ තමයි ලෙඩ වෙනකන් ඉඳ එපා භවනාව පටන් ගන්න. වයසට යනකන් ඉඳ එපා භවනාව පටන් ගන්න, මරණය දකින්නකන් ඉඳ එපා භවනා කරන්න, හයිය හත්ති තියෙන වෙලාවේදී භවනා කරන්න ඕන. නමුත් හයිය හත්ති තියෙන වෙලාවේදී පෙන්කෙලිනවා. ඒ විලාදේ පුළුවන් තරම් පෙන්කෙලින්න ඕන. පස්සේ ලෙඩ වුණාට පස්සේ භවනා කරමු. වයසට ගියාට පස්සේ තමයි භවනා කරන්න ඕනේ කියලා නාකියොත් හිතන පොඩි උමුත් හිතනවා. ඒක ලංකාවට ගහපු එහෙණයක්. කිසිම වෙනසක් නැත්තේ හැම කෙනාම ඒ ලෙඩ වෙන්න කලින් භාවනා කිරීමේ ප්‍රතිපදාව තියාගෙන ඉන්නවනම් සුව කරන්නත් ලීජි, සුව වෙන්නත් ලීජි, බෙහෙත් ලොකුණේකුත් තියෙනවා. ඒ නිසා ගිරිමානන්ද සූත්‍රයේ ලෙඩ සුව කරන පැත්තම හිතාගන්න, ඒ වගේම භාවනා පැත්තම හිතාගන්න, මේ මුළු ලෝකෙම සංඥාවක් විතරයි. මොකක්කත්ම නැහැ. සංඥා නිදානානේ ප්‍රපංච සංඛා. ඉතින් මේ සංඥාවට බය වෙලා යකෙක් දැකලා දිව්ව වගේ දුවන්න යකා පිටිපස්සෙන් එළවනවා. මම මේ දුවන්නේ බයකට හොල්මනකට සංඥාවකට කියලා දන්නවනම් ওই තනම්ම ওই යකා කියන තරම් කළු පාට නැහැ. ඒකයි භාවනා කරන කෙනාට හම්බ වෙන්නේ. ඒ නිසා අපි දවසේ තෑයෙන වෙලාවක් ගත කරලා තියෙන නිසා භාවනා කරන සීලුම දෙනා Taman ළඟ තියෙන අඩුම කඩම පාවිච්චි කරලා පිටින් විශේෂඥෝ නැති වුණාට Tamanට මේක ගොඩ එන්න පුළුවන්. ඒ නිසා ආරමුණු දකින්නකොට Tamanගේ හිතේ මොනවද පහළ වෙන්නේ කියන එක පූර්වනික මොඩලින් තොරව ඇති ඇති දැකීමට ශක්තිය පහළ වේවා. ඒ වගේම ඇති හැටිය හරියට වාර්තා කිරීමේ ශක්තිය පහළ වේවා. එතකොට අපිට ධර්ම සාකච්ඡාවල ලොකු අනහින ගතියක් වෙනවා. මේ අනුව අපි කායික රෝග මානසික රෝග දෙකටම මේක ප්‍රතිකාරයක් ප්‍රතිදේහයක් ශක්තියක් බලටපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා. සියලු දිනාටම සැනසීම උදා වේවා කියන ප්‍රාර්ථනාවක්. සාත් සාත්. මුචා පිටික වේලාව පාවිච්චි කරන්න පුළුවන් අවස්ථානුකූලව ධර්ම දේශනාව මතින් හෝ තම තමන්ගේ භාවනාව මතින් නැත්නම් තමයි ආධ්‍යාත්ම ජීවිතේ මතින් විස්තංගල යුතු ප්‍රකාශ කළ යුතු ප්‍රශ්න කළ යුතු යමක් තියෙනවනම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් මං ඉල්ලා ඉන්නවා ඒ ප්‍රශ්න ප්‍රකාශන සහ මාතෘකා කරුණා කරලා ඉදිරිපත් කරන්න. තමන් හිතාන ඉන්නවා මනාපමන පහල වෙනවයි කියලා නමුත් ඒක ප්‍රත්‍යක්ෂයක් නෙවෙයි බොරුවක්. හැබැයි එහෙමනම් ඉතින් සිද්ධිය ඇත්තට සිද්ධ වෙනකොට බොරුවෙන් ජය ගන්න බෑනේ තමන් පරදිනවනේ. ඇත්තටම තමන් හරියටම ඒක සජීවීව සිද්ධ වෙලා තියෙනවනම් ආශ්‍රව ක්ෂය වුණාට පස්සේ තමයි ඒ හැකියාව තමන්ට
එන්නේ.
සත්‍ය ඔය අතර මේදී සත්‍ය ගැන සත්‍යපට්ඨානේ ඉස්සරහට යන්න පස්සද්ධි චෛතසිකය විශේෂම ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් කර තියෙන පස්සද්ධි චෛතසිකේ වැටෙනවා. පස්සද්ධි චෛතසිකේ ගැන සඳහන් කරන තව තැනක් තමයි ඔය මේ පොට්ටපාද සූත්‍රයේ සත්වචානේ සඳහන් කරනවා. භාවනා කරන යන කෙනාටත් වෙහෙසටපත් වෙන්න වෙනවා. වෙහෙස දැනෙනවා. භාවනා කරන කෙනාටත් ෆ්‍රික්ෂන් එක දැනෙනවා. භාවනා කරන කෙනාට රාගය පහළ වෙනවා. භාවනා කරන කෙනාටත් ද්වේෂය පහළ වෙනවා. එහෙම නැත්නම් ඇබරේෂන් එකක් තේරෙනවා. ඉතින් එයා හිතුවොත් එහෙම නී මෙච්චර දන් දුන්නට මෙච්චර සිල්ලකට භාවනා කරාට අනේ මටත් තාම මේ වෙහෙසපත් වෙනවනේ කියලා බුදුහාමුදුරුවනේ අසප්පුරුසයි. ෆ්‍රෙන්ඩ්ස් කිනෝ දැනෙන වෙහෙස ගොඩාක් වෙහෙස නැති කිරීමට තියෙන පුංචි වෙහෙසක් මේක. එහෙම නොවුනනම් අපි සතුන් මරණ මට්ටමට වැටෙන්න පුළුවන්. වරකම් කරන මට්ටමට වැටෙන්න පුළුවන්. කාමීත්‍යචාර කරන දැන් නෑ. දැන් අපිට පොඩි දඩතයක් තියෙනවා. ඉඳගෙන ඉන්න කොන්දර දෙනවා. දැන් සද්ද ඇහෙනවා. මේ පුංචි වෙහෙස බුද්ධජනනාථේ සඳහන් කරන වෙහෙසක් කියන්නේ එපා. මේක මේ ප්‍රමෝදයක් විදියට ගන්නයි කියන්නේ. ප්‍රමෝදය කියන්නේ මේක භාවනාවෙන් ආපු පුංචි දුකක්. හැබැයි මේ වෙනකොට කන්දක් දුක් මේක නිසා අයින් වෙලා. ඒක නිසා මේක ප්‍රමෝදයක් විදිහට ගන්න, ප්‍රීතියක් විදිහට ගන්න, පස්සද්ධියක් විදිහට ගන්න කියලා එතන කියනවා. එතකොට තමන් ළඟ ඇතුළේ දැනට දැනෙන දුකක් දැනෙනවා නම් ඒ කියන්නේ කෙලෙස් නැති බවට තමයි මේ දුක අපිට සාක්ෂියක් දෙන්නේ. එතකොට ඉස්සර නම් ඇයි මට ඉසේ එකක් වෙන්නේ, ඇයි තත් එකක් වෙන්නේ කියලා මේකට ද්වේෂයක් නැතිනේ. දැන් දැන් ඇතුළේ හිත තියෙන බවට, සතිය තියෙන බවට ලකුණක් නේද තත් එකක් කොම? ඉසේ එකක් කොම? කොන් දෙකක් කොම? එයක සතුටු බව අර ගන්නවා මගේ අතීතයේ නෑ දැන් අනාගතේ නෑ වෙන කෙනෙක් ආව නෑ වෙන තැනක් නෑ මගේ ළඟමයි හැබැයි තාම දැනෙන ඉසේකක් වුණා. එතකොට ඉසේකක් වන් දිහා බලන්නේ යාළුවෙක් දිහා බලනවා වගේ. අපි සාමාන්‍යයෙන් දන්න වෛරස් දෙයක් එන්නේ නෑ හෙම්බිරිසාව තියනවා. ඒක වෛරස් එකක් නේ එකවර ගහන්න පුළුවන්. ඒතර වෛරස් රෝගයක් තියෙන ඉන්න හෙම්බිරිසාව කව ජොලිටි. ඉන්ෆෙක් වෙන්නේ නෑ. හෙම්බිරිසාව කියන්නේ ලෙඩක්. එම්බිරිසාවට දෙවෙනි විච හැම වෛරස් එකක්ම ඊට වැඩිය භයානකයි. ඒ නිසා එම්බිරිසාව කියලා කියන්නේ විලාදී වෛරස් නැති බවට හොඳ ලකුණක් එන්නේ නැහැ. අන්න ඒ වගේ අපිට අර එන්න දෙන විශාල දුක් ගිවම් කරන්න පුංචි දුකක් එනවා. අපි ඒකටත් ද්වේෂ කරොත්, අපි ඒකටත් පශ්චාත්තාප වුණොත් ඒක ගිහිල්ලා විශාල දුකක් එන්න පුළුවන්. මෙයා ළඟ තියාගෙනම ඉන්න ඕනේ වෙලාවේ. ළඟ තියාගෙන ඉන්නේ ප්‍රමෝදයක් කරගෙන, ප්‍රීතියක් කරන, පස්සද්ධියක් කරන, සති සම්පජඤ්ඤයක් කරගෙන, සුඛයක් කරගෙන. එතකොට එයාගේ ආකල්පෙ මෙතන වෙනස් වෙලා තියෙන ඉස්සර මේක වුණත් නරකයි කියලා පැත්තක දාන්න ඉඩ දුන්නා. මොකද මේක ධාරතයක්. මේක ඇබරේෂන් එකක්. මේක ෆ්‍රික්ෂන් එකක්. නමුත් එයා දන්නවා දැන් මේක නිසා එන්න තියෙන විශාල දුක් කන්දරාවක් නැහැ. මට සතියේ ඉන්න බාට ලකුණක් මේක. එතන පස්සද්ධිය කියන වචනේ පාවිච්චි කරනවා. ඒ පස්සද්ධිය කියලා කියන්නේ අපි බෙහෙතක් කරනකොට තිත්ත වුණාට අපි දන්නවා මේ තිත්ත බෙහෙත හරහසෝයක් අපට සිද්ධ වෙනවා කියලා. එතකොට ඊයර ඒ වෙලාවේ ප්‍රත්‍යක්ෂ වශයෙන් එනේ පුංචි දුක මෙහා චිත්ත පීඩාවක් විදිහට බාර ගන්නෑ. මම මෙතෙක්කල් භාවනා කෙරුවා එකේ මේ දුක තියෙද්දිත් මට සත්‍ය පිළිතරන්න පුළුවන්. මේ දුක තියෙද්දිත් මට පසදී ඉන්න පුළුවන්. ප්‍රීතිමත් වෙන්න පුළුවන්. ප්‍රමෝදමත් වෙන්න පුළුවන්. සති සම්පජඤ්ඤයට සාක්ෂියක් කරගන්න පුළුවන්. සුඛයක් කරගන්න පුළුවන් කිව්වම පැමිණි දුක් පැනිරයි කියන වචනේ ඊට අලුත් අර්ථයක් එනවා. වෙත පැමිණි දුක එන්න තියෙන විශාල දුක්ඛන්දරාවක් අයින් කිරීමේ සුභ පණිවිඩකාරයක් විදියට සාමාන්‍ය යෝජනික විදියට තියාගන්න ගියොත් අපිට එන්න දුකත් එක්ක ඇසුර දුකත් එක්ක ෆැමිලියාරිටි එකක් වෙන්නස් වැඩි වෙන්න ඔය දුක ඔය තරම්ම ඉන්ෆ්ලික්ටින් නෑ. එහෙම නැත්නම් බද දෙන්නේ නෑ. ඒක නිසා කියනවා මේ අලියක් කර තිබ්බ ඉන්දියාප්පයක් වගේ කිතුල් පිටි කා කිතුල් ගස් කාපේ ගාන කිතුල් පිටි ඉන්දියාප්පයක් ප්‍රශ්න නෑනේ. ඒකට අලියක් කරන්නේ ගාලල්ල. මකෙනාන්ටදී යුනිවර්සල් ට්‍රුත් එකක් නෙවෙයි. එක එකනාගේ මූඩ් වල හැටියට පර්සනාලිටි වෙනස්. නමුත් මේ මට්ටම කියන්නේ මට හිතවිලි එනවා, හිතවල මනාපමන අපේ තියෙනම රූප පේනවා, මට මනාපමන අපේ ඉඳ ඉස්සල මං අහුවෙනවා. මේක ලොකු ইনফরমේෂන් එකක් පුද්ගලයෙක් පිළිබඳව. අපි සෑහෙන දුර ගියාට පස්සේ තමයි තේරෙන්නේ. ඒ නිසා යා දැනගන්නවා. ඇහැ, කන, දිව, නාසය, කය, මන කියන ඉන්ද්‍රියයන්ෙන් අපි වැඩියෙන්ම කියලා තන්නේ ඇස් දෙකේ. ඔක වැඩියෙන්ම කෙලස් පහර වෙන්නේ දැකීම හරහා. ඒකයි අපි අත් දෙකට හරි ආසා gedara ලස්සන කරගෙන ඔක්කොම හදාගෙන තියාගෙන ඉන්නේ උපදින තාක් කෙලස් වැඩිම ප්‍රමාණයක් ඇහෙනවා. ඇහෙන් කෙලස් උපදවන්න බැරි වෙලාවක් එන්නකම් බලනින කන. එතකොට කන අවස්ථාව ගන්න හදනවා. කනට හම් වෙන්නේ හැම වෙලාවම ඇහෙන් හම් වෙන හපේ. කාල දාපු හපේ තමයි හම් වෙන්නේ. ඒ දෙන්නම නැති වෙනවට තමයි නාහය බලන්නේ. ඊට පස්සේ දිව, ඊට පස්සේ කය. ඉතින් ඒක නිසා අපිට තේරුම් ගන්න පුළුවන් මුත්‍රාචානංශ කෙලෙස් සඳහන් කරනකොට චක්කු, සෝත, ඝාන, ජීවා, කය කියලා තියෙන්නේ නිකන් නෙවෙයි වැඩියෙන්ම කියලා සුපතන්නේ ඇහෙන්, ඊගාට කණෙන්, ඊගාට නාසයෙන්, ඊගාට දිවෙන්, ඊගාට කයෙන්. ඉතින් ඒක නිසා අපි ඉස්සලා කයෙන් පටන් අරගනවා අඩුවෙන්ම කියලා සුපතින්නේ. පටන් අරගෙන දිවෙන් දා ගන්නවා. ඒකයි කයයි කයි. ඊට පස්සේ නාසය දාන. මොකද මේ දෙක ඉච්චන ලොකු කෙලෙස් උපදින තැන නෙවෙයි. ඊට පස්සේ තමයි සද්දට යන්නේ අන්තිමට තමයි අපි රූප වලට යන්නේ. ඒ නිසා මේක ග්‍රැජුවල් අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා. ඒ නිසා ඉස්ලාම කයේ කයට දැනෙන දේවල් අනුව මනාපමනාප පරිම අල්ලගත්තා නම් එයා පහදිලියෝ පෙතට වැටිලා තියෙනවා. බැ දැනගන්න ඕනේ ඉස්සරහට යන දිවෙන් ඉනේ උඹට අල්ලන්න වෙනවා. නහයෙන් ඉනේ අල්ලන්න වෙනවා. ඒක පිටපැති ටිකක් ලොකු අභ්‍යාසයක්. පස්සේ තමයි කනට යන්නේ. කන කියලා කියන්නේ සැහැණ අමාරුයි. ඊට පස්සේ ඇහැ. ඒක ඔක්කොම ග්‍රැජුවල් ප්‍රොසෙස් එකක්. ඒ නිසා අපිට අහුවෙච්ච දේ මොකක් හරි කපන්නේ නැහැ. අහුවෙච්ච දේ අනුව ඒක හොඳටම පුහුණු කරනකොට ඒක හොඳට වශික්නකොට යටි බීම ඊගාට තියෙන දොර ඇරෙනවා ඊගාට තියෙන අභියෝගය එනවා ඊට වෙදී ටිකක් හැබැයි උසස් එහෙම නැත්නම් කොම්ප්ලිකේටඩ් එකක් ඊගාව එක. ඒක කෙරුවට පස්සේ ඊටත් වෙදී කොම්ප්ලිකේටඩ් එකක් එනවා. ඉන්න වැඩි වෙනකොට යාට තේරෙන්න පටන් ගන්නවා මේ ලෝකේ දැන් මේ මම කරපු ක්‍රමේ නිසා මට දැන් කය නම් ටිකක් තඩමාරු කරගන්න පුළුවන්. දිවනාසය අභියෝගයක් මට. නමුත් ලෝකේ දිහා බලනකොට එකකවත් මොනම පාණයක්වත් නැහැ. අදින් මම මෙතෙක් කළොත් මම පයි ළඟට විලක් නැහැ. ඉතින් කොච්චර කෙලෙස් රස කරලා තියෙනවා.
දැන් ඇති වෙලා තියෙන්නේ ඒකෙන් යම්කිසි ප්‍රමාණයක පාලන ශක්තියක් අතට ඇවිල්ලා තියෙනවා. ඒකට යාට තව අර්ජ් එකක් එන්න පටන් ගන්න. නැත්නම් ඒකට කියනවා සංවේගය කියලා. මේ ඉක්මනට ඉක්මනට මේ ටික හරි ගස ගන්න ඕනේ. නැත්නම් අන්තිමට මට එරියස් එක ගෙවන්න වෙන්නේ. මෙතෙක් කල් පොත් බැීමක් අත් තිබිලා නැහැ. ඔක්කිබින්වත් නැහැ. දැන් තමයි එන්න පටන් ගන්න. ඒ නිසා මේක කනගාට වෙන කාරණාවක් නෙමෙයි. දැන් බැරිම තැනින් දැන් ඉනිෂියේටිව් එක ගත්ත ඉස්කුරුපනේ පළවෙනි රවම කරකව ගත්තා. දෙවෙනි රවම මොකක්ද? ඉස්කුරුපන ගලවලා තියෙනවා. බොරු මං විතර ගලවලා නැහැ. මගේ වැඩේම උකමයි. කොහේරි විසිකරන උපකරණයක් තිබ්බොත් ඕකට එන්ජින් ඔයිල් දාලා කරකවලා අඬුව දාලා ඒක ගලව ගත්තට පස්සේ ඉස්සල්ලාම ඉස්කුරුපනේ හද මිනිහට වැඩිය ජොලියක් මට තියෙනවා. වැඩි ඕකමයි මං කරන්නේ පරණ බඩු පුළුවා තරම් එකතු කරනවා එළියව ගලවනවා කැඩි අයින් කරනවා ඉතින් මං ඒකට කියන්නේ දෙවෙනි කසාද කියලා පළවෙනි එක මට වැඩක් නැහැ කැඩුනට වාසි බඳින කසාද තමයි මම බලන්නේ මම හැමදාම මොන දෙයක් හද අලුත් වැඩියා කරනකොට මං කියන්නේ මම දෙවෙනි කසාද විශ්වාස කරන මිනිහෙක් ඒකට බැඳලා සවුත් වෙනවා දැන් මම ගලවලා ආයෙ බඳිනවා ඒස ඕනෙම තැනක බලන්න පොට පිට පොට ගිය ඇණයක් හරි පිට පොට ගිය නම් ඒක වෙන්නේ නැහැ. ඊට කරපු ඇණයක් එන්ජින් එක එන්ජින් හෙඩ් එක කරවල තියෙනවා. එන්ජින් එකේ හෙඩ් එක බලන්න ඒක තමයි බාස්ක යන්නේ. ඒ පළවෙනි රවුම කරකව ගන්න කුදුමාකාර සෙල්ලම් ගන්න. ඊට පස්සේ අමාරුයි තාම බදන් කාලා තියෙන්නේ. මම කඩාගත්තට පස්සේ නිසා කයේන මනාපමනාප දැකීම තමයි සුවිශේෂීම දේ. ඇහි එක දුෂ්කරයි, කොම්ප්ලිකේටඩ්. හැබැයි මේකෙම ඉම්ප්‍රූවමන්ට් එකක්. හිත හැම දෙයකම මධ්‍යස්ථානේ වෙනවා. කියන්නේ මනෝ මේ මනා යතනය. ඒකට ඒවා මේ ඒක තියෙන තියරි එක විතරයි ප්‍රැක්ටිකල් තියෙන්නේ අහකන දිවනාශයේ කය කියන දේවල් වල තමයි. ඒ හරහානේ හැම එකක්ම මන ධාරා තමයි කෝඩිනේට් වෙන්නේ. මනස තන්නේ කරමු මනෝමයයි. ඇහැට නම් රූපයක් කියලා ෆිසිකල් පැත්තක් තියෙනවා. කනට ශබ්ද කියලා තියෙනවා. මනසට එහෙම එකක් නැහැ. මනස තියෙන්නේ ඇබ්ස්ට්‍රැක්ට් නොලෙජ් එකක්. සෙකන්ඩරි ඩේටා විතරයි ආගන්නේ. ෆස්ට් හෑන්ඩ් ඩේටා ගන්න නැහැ එයා. හැබැයි එයා තමයි ඔක්කොම ඉන්ටර්ප්‍රීට් කරන්නේ. එයාගේ ඔතොරිටි එක තියෙන යාගා. මොකද ප්‍රයිමරි මන්ටමේ ට්‍රාන්සැක්ෂන්ස් ඔක්කොම සිද්ධෙන්නේ මේ පහෙන්. අතන තමයි ඩිකෝඩ් කිරීම හා රීකෝඩ් කිරීම කරන්නේ. ඔය ඩිපොසිට් කරන්නේ හැම වෙලාවෙම ඩිකෝඩ් කරලා. එන තොරතුරු ඔක්කොම ඩිකෝඩ් කරලා කරන්නේ මොකද ගොඩාක් තොරතුරු එකතු කරන්න ඕනේ. නිසා මනසේ ඔක්කොම සිද්ධ වෙන්නේ ඩිකෝඩ් කරනවා ආය වැඩිට යනකොට ආය රීකෝඩ් කරලා දෙනවා. විශේෂ කිසිම ඇහැට ගන්න මොනවක් කරන්න බෑ ආයතනයේ ඩිකෝඩින් රීකෝඩින් සිස්ටම් එකට යට වෙන්න ඕන. ඒක බුදුහාමරංග වචනයෙන් කියන්නේ රූපෝලින් කෙලෙස් ඇති කරලා නතර වේගෙන යනකොට රූප සංඥා කරදර කරන්න පටන් ගන්නවා. එවට කියන රූප සංඥා කියලා. ඒක රූප සංඥා, ශබ්ද රූප සංඥා, ගන්ධ රූප සංඥා, රස රූප සංඥා, පොට්ටබ්බ රූප සංඥා. ඒව එනදී අනිවාර්යයෙන් මනස වැඩ වෙලා. මනස හරහා එක ඉන්නේ. එනමුත් ඒව හුදු සංඥා විතරයි. ඒව සොලිඩ් ඒවා නෙවෙයි. මේ මනෝමය රූප. ඉතින් ඒකදී ආ එනකොට තමයි දැනගන්න ඕනේ මේක රූප කියන රූපණය වෙන අත ගන්න පුළුවන් 3 dimension එක ගිවෙනකොට තමයි මේ සංඥා එන්න පටන් ගන්න. ඒ කියන්නේ ගොරෝසු දෙයක් ගිහිලා සියුම් දෙකෙන් ප්‍රතිස්ථාපනය වෙනවා. හැබැයි සියුම් දී ඒක කොහොම මේ සූක්ෂම නිසා දන්නවනම් මේක සංඥාවක් කියලා. මේක සංඥා වරි කරන්නේ නැතුව සිටීම විතරයි ඒකට තියෙන උත්තරේ. මේක ඇත්ත නෙවෙයි. මේ කියන්නේ ඔබ මරනවා කියලා බය කරනවා. ඉතින් බය මිනිස්සු ට්‍රෙක් කරනකොට මැරලා යනවා. එදන්න මියක බොරු කරන්නේ ඔය කිව්වට ගහන්නේ කියන තරම් යක කළු පාට නැහැ කියලා. ඒ සංඥා දිහා බැලුවොත් මේවා නිකන් මේ අඳුරින් යට කරන්න හදන්නේ අපිව. ගෝසහ කරලා බය කරලා කරන්න හදන්නේ. මේ හුදු සංඥා පමණයි කියලා එන්න ගත්තාම පෞරුෂත්ව වැඩිවීමක්. ඒ වගේම අපි මේ දෙයක් ආවට ඉමෝෂන්ලි යන්නේ කරන තින්දේ කරන්න බලන ගතිය නිසා සංඥා පිළිබඳව තියෙන ප්‍රධානම ටූල් එක තමයි be prepared කියන එක. ලෑස්තිලා යනවා නම් සංඥාවට මොකුත් කරන්න බෑ. හැබැයි රූප වලට ඒක බෑ. රූප වෙනකොට අපිට වදිනවා අපි ගැටුම තියෙන නිසා සංඥා මට්ටමට යනකොට සුතමේ ඥානෙ, චින්තාමේ ඥාන, ප්‍රත්‍යක්ෂ ඥානවල ඇප්ලිකේෂන් එක වැඩි. හැබැයි ඔක්කොම කරන්න පුළුවන් වෙන්නේ ලෑස්තිලා ගියොත් තමයි. නැත්තම් රූපය අඳුර ගන්නවා, රූප සංඥා අඳුර ගන්නවා රූපයක් කියලා. ඊට පස්සේ බේත් නෑ.
නැයි මං හිතන්නේ අපේ එළාවේ සමාප්තියයි සදහම් වෙන්නේ. ඉතින් අපි පුරුදු කරගේ ඒකාවචාස ආදි කාතා සද්ධාහට කිරීමේ. එතන වෙන ප්‍රශ්න නැහැ කියන පද නෙමෙයි. ඒකාවචාස ආදි කාතා සද්ධාහන කිරීමේ. අද අපි දවසේ වැඩ පිළිවිද සම්ප්‍රදාන කුල නිමාව සටහන් කරමු. ඒතාවතාච ගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ဣත්තාවතා ච ගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ උත්‍රා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ဣත්තාවතා ච ගම්මේහි සම්බතං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං සත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු ආග නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු ආග නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු ආව නිපානපත්තිය සාදු 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 අභිවාදන සීදිස නිච්ඡං වද්දා පජායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාති සමිජ්ජතු
සාධිත්‍රාන්තේ
අනන්ත ප්‍රතිපාතිය සත්‍යසීන ක්‍රියාමාස සම්පතං සම්පලං සුපත්තේ සුපත්තේ සුපත්තේ